සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සීල දස්සන සම්පන්නං ධම්මට්ඨං සච්ච වේදිනං අත්තනෝ කම්ම කුම්බානං තංජනෝ කුරුතේ පියන්ති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ තෘතීය ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අරභයා දේශනා කරපු ගාථාවක් තමයි මාතෘකාව වශයෙන් මා තැබුවේ. එක අවස්ථාවකදී තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයා සමග වඩින මොහොතක දරුවෝ පිරිසක් කැවුම් ටිකක් අරගෙන අනිත් පැත්තට මුණගැහුණා. ඒ හැමදෙනාම බුදුරජාණන් වහන්සේ දුටුවා, ගරු කළා. හැබැයි කවුරුත් කිසිම දෙයක් පූජා කරන්නට සිටුවේ නැහැ. තමන් ළඟ තිබිච්ච කැවුම් සියල්ලම කිසිවක් පූජා කරන්නේ නැතුව ඒ පිරිස පිටත් වෙලා ගියා. එහෙම යනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාගෙන් අසා සිටියා, මහණෙනි, කැවුම් ටිකක් වළඳන්න පැත්තකට වෙන්න. ගහයට නැන්නේ. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා පුදුම වුණා. ඉතින් ස්වාමීනි, කවුරුත් එක කැවි දැනගත්තර පැසිවල අරන් යනකොට කැවුම් තමයි තියෙන්නේ. කවුරුත් ඉතින් ළමයි එක්කෙනෙක්වත් කැවුම් පූජා කරේ නැහෙනි. එයලා බුදුරණන් දේශනා කරනවා, මහණෙනි, ඔය කැවුම් වල නියම අයිතිකාරයා පස්සෙන් එනවා. එයා හම්බුණාට පස්සේ අපිට ඔක්කොම කැවුම් හම්බ වෙනවා. ඒ නිසා පැත්තකටලා පොඩ්ඩක් නතර වෙලා ඉන්නද කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේලාට ඊර්ෂ්‍යාව කියලා එකක් නැහැ. තමන්ට වඩා වෙන කෙනෙක්ට ලැබෙනවට, තමන්ට වඩා වෙන කෙනෙක් කැපී පෙනෙනවට එහෙම එකක් නැහැ. උසු යන ගතියක්, ඊර්ෂ්‍යා ගතියක් නැහැ. තමන්ගේ ශ්‍රාවකයා කවුද එන්නේ පිටිපස්සෙන්? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ දකින්නකොටම අර පිරිස අන්න සතුටටපත් වෙලා අපේ ස්වාමීන් වහන්සේනවා කියලා එහෙමනේ. තමන් හිතවත් ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ එහෙමනේ කියන්නේ. එහෙලා සතුටටපත් වෙලා අර 500ම පූජා කරන්න හැදුවලු. ඒ වෙලාවේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තා, ශාස්ත්‍රඥ වහන්සේ කලින් වැඩිය මේ කට්ටිය මොකක්වත් පූජා කරලා නැහැ. එහෙනම් දැන් කැවුම් පූජ කරන්න කැමති නම් යන් මගෙත් එක්ක, අපි මීට වඩා ලොකු පින්කමක් කරගෙන කියලා මේ දරුවෝ ටිකක් අරගෙන ගියා. ඊළඟ මොකද කරේ? ඒ ළමයි ලව්වම දැන් ස්වාමීන් වහන්සේට පූජ කරන්න ආවනේ. දැන් කට්ටේ සතුට හරිනේ. උන්වහන්සේ කිව්වා මේ ඔක්කොම ටික බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පූජ කරන්න කියලා. ඒ දරුවෝ ලව්වා සියල කැවුම් ටික පූජ කෙරුවා. ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලා අතර පොඩි කසුකුසුවක් නැත්තම් කතා බහක් ඇති වුණා. ඇයි මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා ඉන්නකොට එකම කැවුම් ගෙඩියක්වත් පූජා කරන්නේ නැතුව මේ ඔක්කොම මහා කාශ්‍යප මහමුදුරන්ට පූජා කරන්නේ? ඇයි එහෙම හේතුව කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එහෙම කතා කරන්න දෙපා. මගේ පුත්‍රයා සදව් ලෝකේම ආදරයට ගෞරවයට ප්‍රාප්ත වෙච්ච කෙනෙක්. ඊට පස්සේ තමයි මේ ගාථාව කිව්වේ. මොකද්ද? සීල දස්සන සම්පන්නං ධම්මට්ඨං සච්ච වේදිනං අත්තනෝ කම්ම කුබ්බානං තංජනෝ කුරුතේ පියං. මහණෙනි, සීල දස්සන සම්පන්නං චතුපාරිශුද්ධ සීලයෙන් යුක්ත වෙච්ච ලෝකෝත්තර මාර්ග දර්ශනයෙන් යුක්ත ඥානවන්තයාව, සීලවන්තයාව, ගුණවන්තයාව, සීල දස්සන සම්පන්නං ධම්මට්ඨං ලෝකෝත්තර මාර්ගඵල ධර්මයන්හි මනාකොට ස්ථාවරව පිහිටා සිටි. ලෝකෝත්තර ධර්මවල පිහිටියා මේවට කියන අකුප්ප ධර්ම කියලා. අකුප්ප කියලා කියන්නේ ඒවා විනාශ වෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ, ඵල සමාපත්තිය. ඒවා ලබන්නට පුළුවන්. නැවත නැවත සේවනය කරන්නට පුළුවන්. ඒ වලින් පිරිහෙන්නේ නැහැ. පිරිහෙන්නේ නැහැ. ඒ ලැබු සෝවාන් මාර්ගයෙන් පිරිහෙලා ප්‍රතග් සකදාගාමි මාර්ගයෙන් පිරිහෙලා සෝවාන් වෙනවා කියලා ගන්නවා. අනාගාමි කෙනා සකදාගාමි වෙලා සෝවාන් වෙලා මා පෘතග්ජන වෙන. එහෙම එකක් නැහැ. එහෙම හිතපු නිකායක් තිබුණා. නමුත් ඒක තේරවාදයේ පිළිගන්නේ නැහැ. මොකද හේතුව යම් කිසි ලෝකෝත්තර මාර්ගයකින් යම් ක්ලේශයක් දුරු කරා නම් මේ ක්ලේශය නැවත හටගන්න බෑ. ඒ නිසා ඒ ධර්මයේ ලෝකෝත්තර ධර්මයේහි පිහිටි කෙනා ස්ථාවරව ලෝකෝත්තර ධර්මවල පිහිටියා වෙනවා. ඒ වලින් නැවත පිරිහීමකට ලක් වෙන්නේ නැහැ. ධම්මට්ඨං ලෝකෝත්තර ධර්මයේ ස්ථිරව මනාකොට පිහිටියා වූ සච්ච වේදිනං. වේදී කියන්නේ විදති කියන්නේ දැනගන්නවා කියන එක. සච්ච වේදී කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂව දැනගන්න. එතකොට සීල සම්පන්නයි, දර්ශන සම්පන්නයි, ධර්මයේ පිහිටා සිටියා වූ නොසෙල් වෙන ධර්මයේ පිහිටා සිටපු චතුරාර්ය සත්‍ය නැමැති ගැඹුරුම සත්‍ය දකින අවබෝධ කරපු සෝලසාකාරයෙන් අවබෝධ කරලා අවසන් කරපු ධම්මට්ටං සච්ච වේදිනං අත්තනෝ කම්ම කුබ්බානං තමන්ට පැවරී තිබෙන තමන් විසින් කළ යුතු වැඩේ ක්‍රියාව සිදු කරන. මොකද්ද කියන තමන්ගේ වැඩේ කියලා කියන්නේ ත්‍රිවිධ ශික්ෂාව. සීල, චිත්ත, නැත්නම් සීල සමාධි ප්‍රඥා. එහෙම නැත්නම් අදි සීලය, අදි චිත්තය, අදි ප්‍රඥාව. මෙන්න මේ කියන ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කළ කර අවසන් සිදු කළ අත්තනෝ කම්ම කුබ්බාන තං ජනෝ කුරු තේපියං. ඒ පුද්ගලයාව මිනිස්සු විතරක් නෙවෙයි දෙවියෝ පවා ගරු කරනවා, ඔහුට ප්‍රිය කරනවා. එනිසා මේ මහා කාශ්‍යප ස්ථවිරයන්ට ඔය කැවුම් 500 ලැබිච්ච එක සාධාරණයි කියලා කිව්වා. මේ දේශනා කළා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ තාම ගැඹුරු පරියායකින්. ඒ කියන්නේ රහතන් වහන්සේ ගැන කියලා තියෙනවා. කළ කිස නිම රහත් වුණා කියන්නේ ආය නැවත කරන්න දෙයක් නැහැ. අපි කරන යම් කිසි දේවල්, අපි කරන හැම දෙයක්ම අපි කරන්නේ මොනවා හරි ප්‍රයෝජනයක් ලබන්න. විශේෂයෙන් අපි කටයුතු කරන්නේ පැමිණෙන්නට තියෙන දුකින් මිදෙන්න. පැමිණිලා තියෙන දුකකින්, පැමිණෙන්නට තියෙන දුකකින් මිදෙන්න. දැන් උදාහරණයකට අපි ගොඩාක් වෙලා ඉඳගෙන ඉඳලා නැගිටින්නේ මොකටද? ශරීරයට අපහසු නිසා. ගොඩක් වතුර බොන්නේ, කෑම කන්නේ, ගොඩාක් දේවල් අපි සිද්ධ කරන්නේ පැමිණි හෝ පැමිණෙන්නට નિયમિત දුක්ඛය නවත්තන්න. ගොඩාක් වෙලා අපි කටයුතු කරන්නේ එහෙමයි. ඒ නිසා යම් කෙනෙක් මේ සංසාර ගමනේහි නැවත පැමිණිය හැකි සියලු දුක් අවසන් කරා නම් ඒ කෙනාට නැවත කළ යුතු කිසක් නැහැ, කෘත්‍යයක් නැහැ. රහත් වෙච්ච කෙනා දානෙ වන්දන එක ඇත්ත, ඇඟපත පිරිසුදු කරගන්න එක ඇත්ත. නමුත් සැබවින්ම දුකෙන් එතර වෙන්නට ඕනේ කියලා කළ යුතු ක්‍රියාවක් ඔහුට නිතරි වෙලා නැහැ. ඒ නිසා ඔහු කත කිච්චෝ කියලා හඳුන්වලා කළ යුතු කෘත්‍ය නිම කරපු පුද්ගලයා ලෙස ධර්මයේ හඳුන්වනවා. ඒ නිසා මෙතන අදහස් කරන්නේ තමන්ට අදාළ, ඒ කියන්නේ තමන්ට අදාළයි කියලා කියන්නේ තමන්ගේ දුකෙන් මිදෙන්නට කළ යුතු කෘත්‍ය සිදු කර අවසන් පුද්ගලයා තමයි එතන අත්තනෝ කම්ම කුබ්බානං කියලා හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරේ රහතන් වහන්සේ පිළිබඳව. රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ කිසිවෙකුට කරදරයක් කරන්නේ නැති, සිතිවිලි මාත්‍රයක්වත් ක්ලේශයක් ඇති නොවන, සර්ව පාරිශුද්ධ సంతානය. ඉතින් ඒ సంతානයට ඥානවන්තෝ හැමෝම පහදිනවා. අපහදිනයි ඉන්නට පුළුවන්. ඥානයෙන් විමසා බැලුවොත් රහතන් වහන්සේ කෙනෙක් කෙරෙහි අපහදින්නට හේතුවක් නැහැ. අපහදින්නට හේතුවක් නැහැ. ඒ නිසා ඒ රහතන් වහන්සේ සියලු ගුණයන්ගෙන් පරිපූර්ණ වූ අනූන වූ රහතන් වහන්සේ කෙරෙහි සත්වයා පුද්ගලයෝ අපහදින්නේ නැහැ. සැබවින්ම උන්වහන්සේ කෙරෙහි පහදිනවා. ඒ නිසා තමයි දේශනා කරේ ඒ කාශ්‍යප ස්වාමීන් වහන්සේ අරමුණු කරගෙන මේ උත්තමයාට මිනිස්සු විතරක් නෙවෙයි දෙවියෝ පවා පහදිනවා කියලා. මේ ගාථාව අපි ටිකක් සරලව තේරුම් ගන්න බලමු. සරලව තේරුම් ගන්න කියන්නේ අපේ මට්ටමට හරියන විදිහට මේක පොඩ්ඩක් පෙරලලා මේ ගාථාව විස්තර කරගත්තොත් ඒකෙනුත් අර්ථයක් ගන්නට පුළුවන්. මොකද්ද කිය? සීල දස්සන සම්පන්නං. සීල දස්සන සම්පන්නං කියලා කියනකොට සීලය කියලා කියන්නේ තමන්ගේ කය වචනය දෙක සංවර කරගන්නවා කියන එක. දැන් බලන්න අවසාන පදයේ තමයි අත්තන් තං ජනෝ කුරුතේ පියං. කුරුතේ කියන්නේ මිනිස්සු ප්‍රිය කරනවා කියන එක. මිනිස්සු ප්‍රිය කරන්නට හේතු වෙන සාධක මොනවාද? මිනිස්සු ප්‍රිය කිරීම සඳහා, මිනිස්සුන්ගේ ප්‍රියභාවය ලැබීම සඳහා අපි දේවල් සිදු කරන්නට අවශ්‍ය නැහැ. ඒක ඉලක්ක කරගෙන කරන්න ඕනේ නැහනේ. අපි කියනවා අපි කරන්න ඕනේ හරි දේ නම් හරි දේ කරන්නට ඕනේ. ඒ ප්‍රසාදය ප්‍රසිද්ධිය බලාගෙන අපි දේවල් සිද්ධ කරන්නේ නැහැ. හැබැයි මිනිසුන්ගේ ප්‍රියභාවය ඇතිවීම කියන එක අපේ ජීවිතවල සාර්ථකත්වයට තියෙන එක්තරා හොඳ වැදගත් සංකේතයක්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කියනවා ධර්මයේ ඥානවන්තයන්ගේ ගර්හාවටපත් නොවන ක්‍රියා. ඒ වගේම ඥානවන්තයන්ගේ ගර්හාවටපත් වන ක්‍රියා කියලා කොටස් දෙකක් තියෙනවා. ඥානවන්තයන්ගේ ගර්හාවටපත් වන එක කරන්නට එපා. ඥානවන්තයන්ගේ ගර්හාවටපත් නොවන දේවල් ප්‍රශංසාවටපත් වෙන දේවල් සිදු කරා. මේක ධර්මයේ තියෙන ප්‍රධාන න්‍යායක්. ඒ කියන්නේ මිනුම් දන්න. හොඳට තේරුම් ගන්න. ලෝකේහි සාමාන්‍යයෙන් යමක් කමක් තේරුම් ගන්නට පුළුවන්, නිවැරදිව දේවල් අර්ථකථනය කරන්න පුළුවන්, හොඳ ජීවිතයක් ගත කරන අය අපි කියනවා ඥානවන්තයෝ කියලා. ඥානවන්තයෝ. එවන් වූ බොහෝ පිරිසක්, එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි, බොහෝ පිරිසකගේ ප්‍රසාදයට යම් කිසි ක්‍රියාවක් ලක් වෙනවා නම් ඒ ක්‍රියාව ස්වභාවයෙන්ම හොඳ ක්‍රියාවක් ලෙස සලකන්නට පුළුවන්. ඒ වගේම බහුතරයක් බොහෝ ඥානවන්තයන්ගේ ගර්හාවට ගැරහීමට යමක් ප්‍රාප්ත වේ නම් ඒ ක්‍රියාව අයහපත් ක්‍රියාවක් ලෙස සලකන්නට පුළුවන්. මේක ලෝකයේ තියෙන හොඳ නරක තීරණය කිරීමේ ප්‍රධාන මිනුම් දණ්ඩක්. හොඳට මතක තියාගන්න. ප්‍රධාන මිනුම් දණ්ඩක්. ඒකෙන් උදාහරණයකට අපි ගත්තොත් අපි හිතමුකෝ යම් කිසි අපේ ජීවිතයක රටක තියෙන ගැටලුවක් විසඳ ගන්න යනවා කියලා. නැත්නම් අපි යම් කිසි විෂයක් හදාරන්නට යනවා කියලා. ඒ වගේ වෙලාවට අපි කෙලින්ම උපකාර ගන්න කාගෙන්ද? එක්ස්පර්ටිස් ලගින්. ඥානවන්ත පිරිසේ එක්ස්පර්ටිස් ලගින් තමයි අපි සාමාන්‍යයෙන් ඔපිනියන් එකක් ගන්නවා කියලා කියන්නේ. ඒක කරනවානේ සාමාන්‍යයෙන්. ඒක ලෝකෙහි අතීතයේ ඉඳලම සිදු කරගෙන එකක් දෙයක්. ඒක තමයි වැදගත් ක්‍රියාවක්. එක්ස්පර්ටිස් කියන්නේ යම් කිසි විෂයක ප්‍රාමාණික දැනුමක් දක්ෂතාවයක් තියෙන කෙනෙක්ගෙන් ඔපිනියන් එකක්. එහෙම නැත්නම් අදහසක් ගන්නවා කියන එක ලෝකයේ හැම විෂයක් ක්ෂේත්‍රයක සිද්ධ වෙන එකක්. බණක් අහනවා කියන්නේ ඒමයි. බණක් අහන්නේ ධර්මය දන්න භික්ෂුවකගෙන් ධර්මයේ පිළිබඳ යම්කිසි මතවාදයක් අදහසක් අහනවා කියන එක, ශ්‍රවණය කරනවා කියන එක. ඉනිසා තමයි ධර්මයේ දේශනා කරන කෙනා ධර්මය හරියට දැනගෙන ඉන්නට ඕනේ. එහෙම නැත්නම් වැරදි මඩවිඩයක් ලෝකෙට යන්න පුළුවන්. එතකොට ඕනම ශාස්ත්‍රයක ඕනම ශිෂ්ටාචාර නැත්නම් සිවිලයිසේෂන් එකක ඥානවන්ත දක්ෂ ඒ විෂය ශාස්ත්‍රයේහි දක්ෂ කෙනෙකුගෙන් යම් අදහසක් ලබාගෙන එය අනුව ක්‍රියා කරනවා කියන එක සාර්ථකත්වයට තියෙන ප්‍රධාන හේතුවක්. සහ ඒක හැම කල්හිම ඔප්පු කරලා තියෙනවා ඒකේ සාර්ථකත්වය බොහෝ අවස්ථාවල. ඒ නිසා ලෝකෙහි මිනුම් දණ්ඩක් තියෙනවා ඥානවන්තයන්ගේ අදහස නිවැරදි කියලා. බහුතරයක් ඥානවන්තයන්ගේ අදහස. ඒක අපිට දැන් කෙනෙක් අහන්න පුළුවන් ඒක වෙන්නේ කොහොමද, ඒක විය හැකිද? එහෙම විශ්ලේෂණය කරන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙම කරනවා නම් ඒක තවත් ගැඹුරට ගිහිල්ලා ඥානය මොකක්ද, සත්‍ය මොකක්ද කියන තැනට යන්න වෙනවා. ඒක තවදුරටත් විවරණය නොකළ යුතු මිනුම් දණ්ඩක් මතක තියාගන්න. දේවල් හරියට තේරුම් ගන්න, ජීවිතේ සාර්ථක වෙන, තමන්ටත් අනුන්ටත් හානි නොකරගන්න සත්පුරුෂ ඥානවන්ත මිනිස්සු ලෝකේ ඉන්නවා. ඒ මිනිස්සු යම් දෙයක් හොඳයි කියනවා නම් බහුතරයක් දෙන එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි, පුද්ගලික එක්කෙනෙක් දෙන්නට පර්සනල් රුචිකත්ව තියෙනට පුළුවන්. සම් කෙලෙස් නිසා, යම් යම් කරුණු නිසා. නමුත් බහුතරයක් දෙනා කියනවා නම් මේක හොඳ දෙයක්, මේක නරක දෙයක් කියලා. ඒක සැලකිය යුතු තීරණයක් මතක තියාගන්න. ඒක බුදුරජාණන් වහන්සේ භාවිතා කරපු නිර්ණායකයක්. ඒ නිසා තමයි කුසලය ගැන කියනකොට අනවජ්ජයි නිර්වජ්ජයි කියලා කියන්නේ ඥානවන්තයන්ගේ වැරදි නැහැ කියන එක. ඒක නිර්වචනයක් තමයි, ඥානවන්තයන්ගේ ගරහාවට ප්‍රාප්ත නොවන ක්‍රියා කියන එක. එනෙක් අහන්න පුළුවන් කොහොමද ඒක මිනුම් දණ්ඩක් වෙන්නේ? ඒක ලෝකයේ තියෙන හැම කල්හිම භාවිතා කරන සහ අපිත් භාවිතා කරන. දැන් උදාහරණයකට වාහනේ ප්‍රශ්නයක් ආවම මොකද කරන්නේ? අපි ගිහිල්ලා මැකැනික් කෙනෙක්ගෙන්, ඒක එක්ස්පර්ට් කෙනෙක්ගෙන් නේද, ඉංජිනේරුවෙක්ගෙන් ප්‍රශ්නේ අහනවා මොකද වෙන්නේ කියලා. ගෙදර මොන හරි වාහලේ මොකක් හරි මේ මොන හරි දෙයක ප්‍රශ්නයක් ආවොත් ඒ ඉංජිනේරුවාගෙන් අපි අහන්නට ඕන. මොකද ඒ විෂය ශාස්ත්‍රෙහි දක්ෂ කෙනාගෙන් අදහසක් ගන්නවා කියන එකක් ලෝකේ තියෙනවා. ඒ වගේ තමයි ජීවිතයේ පිළිබඳ අවබෝධයෙන් ඉන්න, ජීවිතයේ සාර්ථකව ගත කරන එක වැදගත් වෙනවා. ජීවිතයේ සාර්ථකව ගත කරන යමක්කමක් තේරුම් ගන්නට පුළුවන් මිනිස්සු ලෝකේ ඉන්නවා. ඕන්ට කෙනා ඥානවන්තයෝ. ඒක අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෙවෙයිනේ. අපිට කතා බහ කරනකොට, ඇසුරු කරනකොට තේනවා පුද්ගලයෙක්ගේ ඥානය මොකක්ද කියලා නේද? ඒතර එබඳු ඥානවන්තයෝ පිරිසක් යමක් රුචිකරයි නම්, යමක හොඳ කියයි නම්, ඒකේ ඇත්තටම ගත යුතු දෙයක් තියෙනවා. ඒ නිසා තං ජනෝ කුරුතේ පියං කියලා කියනකොට සමස්තයක් ලෙස මහ ජනතාවට මේ විශේෂයෙන් ඥානවන්තයන්ට යමෙක් ප්‍රිය වේ නම් ඒ පුද්ගලයා තුල සැබවින්ම ගත යුතු හරයක් හොඳ දෙයක් කියලා තියෙනවා. එතකොට බලන්න, තං ජනෝ කුරුතේ පියන්, ඔහුව මිනිස්සු ප්‍රිය කරනවා, ඥානවන්තයෝ ප්‍රිය කරනවා. මොනවාද ඔහු තුළ තියෙන ගුණාංග මේ ප්‍රිය භාවය ඇති වෙන්නේ? පිළිවෙලින් බලමු. සීල දස්සන සම්පන්නං. පළවෙනි එක සීල සම්පන්නයි කියන එක. සීල සම්පන්නයි. සීලය කියන්නේ මොකක්ද? සීලය කියන්නේ කය වචනේ දෙකෙන් නොකළ යුතු වැරදි නොකිරීම සහ තමන් අතින් විය යුතු යුතුකම් ඉෂ්ට කිරීම. සීල සම්පන්න භාවය කියලා කියනවා. යමෙක් නොකළ යුතු වැරද වලින්, ඒ කියන්නේ නොකළ යුතු වැරද කියලා කියන්නේ අනුන්ට හානි වෙන, තමන්ටත් හානි වෙන ඒ ක්‍රියාවලින් වැළකී සිටිනවා නම් ඒක බහුතර ඥානවන්තයන්ගේ ප්‍රශංසාවට ප්‍රාප්ත වෙන ක්‍රියාවක්. ඒ ප්‍රශංසාවට ඔබ ප්‍රාප්ත වෙනවා නම් ඒක ඔබ තුල තියෙන හොඳ ලක්ෂණයක්. ඒ කියන්නේ ඥානවන්තයන්ගෙන් ප්‍රේස් එකක් ලැබනවා කියනකොට ඔතන බුදුහාමුදුරුවෝත් ඉන්නවනේ. බුදුරජාණන් වහන්සේගෙන් හොඳ වර්ණාවක් ලැබෙනවා කියන එක අපිට හොඳ කොලිටි, අපි ඒක සැක කරන්න යන්නේ නැහැ නේ. ඒක ගැන අයගුණවත් හිතන්න යන්නේ නැහැ. ඒක ලබන්න අපි උත්සාහවත් කට්ටිය කරන්නේ නැති වෙයි. මතක තියාගන්න, අතීතයේ සමහර භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාව ලබන්න කියලා ප්‍රතිපත්ති කළා. බුදුන් සතුටු කරන්න බෑ ලේසියෙන්. ඒ නිසා ඉක්මනටම මේ කෙලෙස් දුරු කර, කෙලෙස් දුරු නොකර ප්‍රතක්ජන භූමියේ ඉඳලා බුදුන්ව සතුටු කරන්න ලේසි නෑ. එහෙම කියන්නේ. ඒ නිසා අද අදම උත්සාහවත් වෙලා මේ වස් කාලයේදී, මේ බුද්ධෝත්පාදේ ලැබිච්ච මේ වස් කාලයේදී පුළුවන් තරම් ඉක්මනට ප්‍රතිපත්ති පූර්ණය කරලා කෙලෙස් ප්‍රහාණය කරගෙන උන්වහන්සේ ගාවට ගිහිල්ලා උන්වහන්සේගෙන් සාදුකාරය ලබන්න, උන්වහන්සේගෙන් ප්‍රශංසාව ලබන්න කටයුතු කරගන්න කිය තමයි නායක හාමුදුරුවෝ පිරිසට උපදෙස් දෙන්නේ සාමාන්‍ය. ඒ නිසා ඥානවන්තයන්ගේ ප්‍රශංසාවට භාජනය වෙන ක්‍රියා කිරීම කියන එක හොඳ දෙයක්. ඔය දසධම්ම සූත්‍රයේත් කියනවනේ. කච්චිනු කියනවා මේ කච්චිනු කෝමේ අත්තා කච්චිනු කෝමං අනුවිච්ච විඤ්ඤු සබ්‍රක්මචාරී සීලතෝන උපවදන්තිති පබ්බජිතේන අභින්හම් පච්චවෙක්කිතබ්බ. මගේ සීලය පිළිබඳ විඤ්ඤු සබ්‍රක්මචාරීන් වහන්සේලා, නුවණ තියෙන, අවබෝධයේ තියෙන ඥානවන්ත සබ්‍රක්මචාරීන් වහන්සේලා මගේ සීලය පිළිබඳව මට චෝදනා කරයිද නැද්ද කියන එක අපි නිතර සිහි කරන්නට ඕනේ. ඒක එහෙම කරන්නේ නැත්නම් ඒක තමන් තුළ තියෙන හොඳ ක්වලිටි එකක්. ඒ නිසා දැන් හොඳට බලන්න, ඥානවන්තයාගේ ප්‍රශංසාවට භාජනය වෙන ක්‍රියාවල තියෙන පළවෙනි එක තමයි සීලවන්ත භාවය. සීලවන්ත භාවය කියලා කියන්නේ අන් අයට සහ තමන්ට හානි වෙන ක්‍රියාවන් සිදු නොකර සිටීමත්, තමන් අතින් වී යුතු යුතුකම් ටික මනාකොට ඉෂ්ට කිරීමත්. මේ දෙක සිද්ධ වෙනකොට ඥානවන්තයෝ ඒකාන්තයෙන් අපිට ගරු කරන්න පටන්, ඥානවන්තයෙක්ගේ පැහැදීමට ප්‍රාප්ත වෙනවා. ඒක සාමාන්‍යයෙන් හිතලා බලන්න. දැන් කවුරු හරි කෙනෙක් හොරකම් කරනවා නම්, ප්‍රාණඝාත කරනවා නම් අපි ඒක රුචි කරන්නේ නැහැ ලොකුවට. දැන් වෙන කෙනෙක්ගේ බඩුවක් හොරකම් කරා කියලා අපිට දැනෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා එහෙනම් මෙයාගෙන් මටත් ඒ ත්‍රෙට් එක එනවා දැන් දවසක. මේක සමාජයේ අසාධාරණයක්. මේක නොකළ යුතු ක්‍රියාවක්. ඒක අමුතුවෙන් දැන් ළමයි දෙන්නෙක් අතර වුණත් අනිත් ළමයෙක් ගිහලා පොඩි ළමයෙක් ගිහලා අරයාගේ මේක ගත්තොත් එහෙම එතන රණ්ඩුවක් යනවනේ. පොඩි කාලේනේ ළමයි පුතාලා එහෙම ගිහලා අරයාගේ අයියා ගත්ත මල්ලිගේක මල්ලි ගත්ත අයියාගේ එහෙම කියනකොට අපිත් කියනවා මේක සාපිත් සාධාරණයි නේ. වාට ගන්න බෑ මෙයා. වාට එකක් අපි ගෙනත් දෙන්නම් කියලා එහෙමනේ කියන්නේ. ඒ නිසා මතක තියන්න, අනුන්සන්තක දෙයක් කුඩා දරුවෝ අතර පවා බලෙන් පැහැර ගන්නවා කියන එක අපිට තේරෙනවා මේක වැරදි ක්‍රියාවක්. මේකේ හරි වැරද්ද තෝරන්න කොහොමද මේක හරි වෙන්නේ, මොක කොහොමද මේක වැරදි වෙන්නේ කියලා තර්ක විතර්ක කරන්න දේවල් නෙමෙයි ඒවා. සමාජයක ජීවත් වෙනකොට තමන් සන්තක දෙයක් තියෙනවා, ඒක වෙන කෙනෙක් පැහැර ගන්නවා නම් ඒක වැරදි ක්‍රියාවක්. ඒක අමුතුවෙන් අය ලොජික් හොයන්න ඕන එකක් නෙමෙයි. මිනි ජීවත් වෙන සත්වයෝ කැමති, ඒ ජීවත් වෙන සත්වයා කැමති වෙනකොට වෙන කෙනෙක්ගේ ජීවිතය අපි නැති කරනවා නම් විනාශ කරනවා නම් ඒකයි වැරදි ක්‍රියාව. බොරු කියනවා කියන එකත් අපි අප්‍රිය කරන ක්‍රියාවක්. අසත්‍ය කෙනාට, අසත්‍යවාදී කෙනාට ආම අතිශයින් අපි අප්‍රිය කරනවා. මොකද එයා විශ්වාස කරන්නට බෑ මේ කියන වචනේ මත අපිට රැඳී සිටින්නට බෑ. රවට්ටලේම අහු වුණොත් තවත් අපි තාම අතිශය අප්‍රිය වෙනවා. කාමයේ වර්ධව හැසිරීම ඒත් එහෙමයි. සුරාපානය කර අධික ලෙස සුරාපානය කරගෙන තමන්ට හානි කරගත්ත කියලා හිතන්න. තමන්ගේ අනුන්ට කරදර නොකර ඒකත් අපි කියන ප්‍රශංසා කරන්නේ නැහනේ. සුරාපානය කියලා ලෙඩ වුණොත් එහෙම, කරදරයකට පත් වුණොත් එහෙම අපි ඒක මේ ගුණයක් වර්ණාවක් එහෙම කියන්නේ නැහැ. අපි කියන්නේ අපරාධයා ඔයිට වඩා පරිස්සම් වෙන්න තිබ්බ, සැලකිලිමත් වෙන්න තිබුණා. ඒ නිසා මතක තියාගන්න, මේ පංච සීලය කඩ කෙරෙනකොට, පංච සීලයේ බිඳෙනකොට ඒක ඥානවන්තයන්ගේ ප්‍රශංසාවට භාජනය වෙන එකක් නෙවෙයි, ඒක ගරහාවට භාජනය වෙන එකක්. හැබැයි යම් කෙනෙක් තමන්ගේ ජීවිතයේ ඔය කියන වැරදි පහ නොකර හිටියොත් ඒක සැබවින්ම ඥානවන්තයන්ගේ ප්‍රශංසාවට භාජනය වෙන ක්‍රියාවක්. ඒකේ තියෙන පළවෙනිම දේ හොඳට මතක තියාගන්න, ඔතන ප්‍රශංසාව අපි මුවෙන් වචනෙන් ಗುಣ කිය කියන්නේ ඕනේ නැහැ. ඔය ප්‍රශංසාවේ ප්‍රියභාවයේ තියෙන පළවෙනිම අංගය තමයි හොඳට මතක තියාගන්න විශ්වාසය කියන එක. විශ්වාස කරන්න පුළුවන් කියන එක. ඔය විශ්වාසය තියාගන්න පුළුවන් නිසා තමයි අපිට හොඳට තේරුම් ගන්න. දැන් නිින්ද කියලා කියන්නේ මිනිස්සෙක් පත් වෙන, හැමදාම මිනිස්සෙක් පත් වෙන අතිශයින්ම අනාරක්ෂිත අවස්ථාව නිින්දනේ. නිදන් ඉන්නවා කියලා කියන්නේ අතිශය අනාරක්ෂිත. ඒ නිසා නිදා ගන්නකොට දොරවල් ලොක් කරන්නේ. මොකද අපි දන්නේ නැහැ මොකද වෙන්නේ, බය වෙන්න හොඳ නැහැ නිදා ගන්න. නමුත් නිින්ද කියන්නේ අතිශයින්ම අනාරක්ෂිත අවස්ථාව. නින්දේදී ඕන දෙයක් වෙන්නට පුළුවන්. ඇවිල්ලා ගහලා යන්න පුළුවන්, විනාශ කරන්නට පුළුවන්, මරන්නට පුළුවන්, දේවල් පැහැර ගන්නට පුළුවන්, හොරා කන්නට පුළුවන්. නින්දගෙන අතිශය අනාරක්ෂිත අවස්ථාව. තමන් කවුරු හරි ඉන්න, තව කෙනෙක් ඉන්න කාමරයක නිදා ගන්නකොට ඒක නොකියාගෙන තමන්ගේ බිරිඳ ස්වාමියා වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්, සහෝදරයෙක් වෙන්න පුළුවන්. අපි දැන් ට්‍රිප් එකක් ගිහිල්ලා මේ කොහෙද කට්ටිය පිරිසකට නිදා ගන්නවා වෙන්න පුළුවන්. මේ කොයි තැනක නිදාගත්තත් මතක තියාගන්න අපිට නිදා ගන්න පුළුවන් මේ කෙනා මගේ ජීවිතයට හානියක් කරන්නේ නැහැ කියන උපකල්පන තිබුණොත් විතරයි. නේද? විශ්වාසය තිබුණොත් දැන් කොටි එක කාමරෙ නිදාන්න පුළුවන්. බෑ. මිනි මරණ එක්කෙනෙක් කාමරෙට නිදා මිනි මරලා හොරගම් කරන මිනිස්සෙක් කියලා අපි දන්නවා. ඒ මිනිස්සයා කාමරෙ නිදා ගන්න පුළුවන්. බෑනේ. කොහෙත් නිින්ද යන්නේ නැහැ. මතක තියාගන්න කොටින්ම තව කෙනෙක් ඉන්න තැනක නිදා ගන්නත් පුළුවන් වෙන්නේ විශ්වාසයෙන් නිසා. ඒ නිසා බලන්න ඔය පංචශීලයේ රකින්නවා කියන එකෙන් ඇතිවන්නේ විශ්වාසය. ඒක හැමදාම ස්වාමියා බිරිඳ කෙරෙහි බිරිඳ ස්වාමියා කෙරෙහි දරුවෝ දෙමව්පියෝ කෙරෙහි දෙමව්පියෝ දරුවෝ කෙරෙහි යාළුවෝ මිත්‍රයෝ කෙරෙහි පාලකයා රටවැසියා මේක හැමතැන විශ්වාසයක් නේ ගොඩනගන්නේ. ඒක කොන්ට්‍රැක්ට් එකක් කියලා අපි කියනවා. සමහර කියන ඔය පාලකයා සහ මිනිස්සු සහ මිනිස්සු අතර රජය අතර තියෙන සෝෂල් කොන්ට්‍රැක්ට් එකක්. ඒක තියෙන විශේෂම අංගයක් තමයි විශ්වාසය. ඒ විශ්වාසය රැකෙන ප්‍රධානම ක්‍රියාව තමයි සීලය, පංචශීලය. පංචශීලය, පංචශීලයේ රකින්නකොට විශ්වාසවන්තයි. සුරාපානය කියලා කියන්නේ විශ්වාසය පොඩ්ඩක් දෙදරන අවස්ථාවක්. අපි කියනවානේ බීලා ඉන්නේ වැඩි කතා කරන්න රණ්ඩුවට මොකක් හරි දැන් පාරේ මොකක් හරි ඇක්සිඩන්ට් එකක් හරි මොකක් හරි වෙන්න ගිහලා කට්ටිය බැන ගන්න බහින් බස් වේමක් ආවොත් අපිට තේරෙනවා අනිත් පැත්තේ කට්ටිය බීලා කියලා. එතන මොකද කියන්නේ නෝනා? යන්න එපා රණ්ඩුවට කෑ ගහ ගන්න එපා බීලායි කට්ටිය. බීලා බීලා ඉන්නේ. ඇයි මොකද ඒ කියන්නේ? බිව්වට පස්සේ කන්ට්‍රෝල් නෑ. බිව්වට පස්සේ විශ්වාස කරන්න බෑ. ඒක නෙලන්නේ. මොනවා වෙයිද දන්නේ නෑ. මොකද සාමාන්‍ය බුද්ධිය නැහැ. ඒ නිසා මේ පංචශීලය කියන එකෙන් තමයි මිනිස්සුන් අතර විශ්වාසය ගොඩනගන්නේ. ඒ විශ්වාසය තමයි ගරුත්වය. හොඳටම තේරුම් ගන්න. තියෙන ගරුත්ව අතර ප්‍රධානම දේ තමයි විශ්වාසය. බුදුරජාණන් වහන්සේට අපි ගරු කරනවා. ඇයි ගරු කරන්නේ? උන්වහන්සේ දේශනා සත්‍ය අවබෝධ කළා කියලා මොකද්ද කියන්නේ? අපි විශ්වාස කරනවා. උන්වහන්සේ කියපු දේ අනුගමනය කළොත් අපිට යහපතක් වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. දෙවියන්ට ගරු කරන්නත් එපා. දෙවියෝ මැව්වා කියලා විශ්වාස කරනවා. ඒ නිසා මතක තියාගන්න මේ ගරුත්වයේ තියෙන ප්‍රධානම දෙයක් තමයි විශ්වාසය කියන එක. ස්වාමීන් වහන්සේ කෙනෙක් විශ්වාස කරන්නේ මේ අහන බණපදෙන් මේ පුහුණුවෙන් මට අයහපතක් වෙන්නේ නැහැ කියලා විශ්වාස කරනවා. නිසා මතක තියාගන්න ගරුත්වයේ ඇතුලේ තියෙන ප්‍රධානම සාධකයක් තමයි විශ්වාසය. ප්‍රියභාවයේ ඇති වෙන ප්‍රධානම සාධකයක් තමයි විශ්වාසය. විශ්වාස කරන්න බැරි නම්, ට්‍රස් කරන්න බැරි නම් ඒ කෙනා කෙරෙහි ලොකු ප්‍රියභාවයක් ඇතිවන්නේ නැහැ. ගොඩාක් දැඩිව විශ්වාස කරන්න පුළුවන් නම් යමෙක්ව ඔහු කෙරෙහි ඇති වෙනවා අත්‍යන්ත ප්‍රියභාවයක්, අත්‍යන්ත ප්‍රියභාවයක්. ඒක තමයි ඔය බෝධිසත්වයන්ට එහෙම වෙන්නේ. මොකද දැන් අපි දන්නවා කවුරු හරි කවුරු එක්ක ඇසුරු කරත් තියෙනවානේ, අපි කියන්නේ අපේ ඉවසීමේ සීමා තියෙනවා කියලානේ. කරදර කරන්න આવොත් මේවා කරන්න අපේ ඉවසීමේ සීමා පනිනවා. ඒකට අපි ටිකක් ඒකට රියැක්ට් කරනවා, ගහනවා, බනිනවා නේද? ඒකේ වෙනවා. ඒක ඒතර ඉවසීමේ සීමාවක් තියෙනවා. බෝධිසත්වයන්ගේ කතාවේදී හැම ආත්ම භාවයම නෙමෙයි, සමහර ආත්ම භාවවල ගොඩක් ආත්ම, මොකද මේ ඉවසීම සීමා රහිත වෙනවානේ. මොකද අතපය කපන කොටත් ඉවසන් හිටියනම් ආයේ තින් ඔතනින් ආයේ කියන දෙයක් නැහැ. නිතරම අතපය කපන රජුරවන්ට පවා ද්වේෂ සිතවිල්ලක් ඇති කරගත්තේ නැති මිනිසයා කෙරෙහි පරිපූර්ණ විශ්වාසයක් තියාගන්න. ආ වඳුර වෙලා ගොඩ ගත්ත දන්නවනේ. මිනිස්සේ ගියා හරක් හොයාගෙන, හරක් එක් නැති වුණා. ගියන බැලුවට පස්සේ කැලේ ඇවිදිනකොට හරක් හොය හොය මේ මිනිසයා ගිල වැටුණා වලකට. ගොඩ එන්න බෑ. දින ගාණක් මේකේ ඉරදිලා ඉන්නෝ. බෝධිසත්වය වඳුරෙක් වෙලා, බෝධිසත්වය වඳුරෙක් වෙලා යනවා ගහින් ගහට ලොකු දෙවන්ත අතර. මේ දැකලා මිනිස්සු දැකලා අනුකම්පා ඇති වුණා. එහෙනම් ඉන්නවනේ සමහර සත්තු බැහැලා, වලට බැහැලා කර තියාගෙන මෙයාව ගොඩ දැම්මා. ගොඩ දාලා බේරුවා. දැන් ගොඩට ඇවිල්ලා ඊට පස්සේ මොකද වුනේ? පොඩි විශ්වාසයක් ඇති වෙලා මේ මිනිස්සයා ඉන්නකොට ඒ මිනිස්සයාගේම ඔළුවේ ඔකුලේ ඔළුව තියාගෙන පොඩ්ඩක් සැතපුණා. නිදාගත්තා. මාන්සිද්ද නින්දර වැටුණා බෝධිසත්වය. මේ මිනිස්සයා කුස්තද අසත්පුරුෂද කියනවනේ. මම දැන් දවස් ගාණක් මොනවත් කෑමක් කාලා නැහැ. මූව කියන්නේත් මිනිස්සයන්ගේ කෑමක්, මඳුර කියන්නේත් හොඳ කෑමක්. තිබ්බලා ගලක් අරගෙන ගැහවලුවට මරලා කන්න. ඒ වෙලාවේ තමයි නිදාගෙන හිටිය අනාරක්ෂිත වෙලාව. ඔළුව දෙනට නැගිට්ටි. අර මිනිස්සයා නිරාහාරවනේ හිටියේ දවස් ගාණ. ඒ නිසා ගලේ පහර වැදුන්නේ නැහැ හොඳට. බෝධිසත්වයා ලේ පෙරාගෙන නැගිට්ටා. බැලුවම තමයි දෙකෙත් මම මේ ජීවිත පරිත්‍යාගයෙන් බේරගත්ත මිනිස්සයා දැන් මාව මරන් කණ්ඩා හදනෝ. ෂණේකින් ගහට නැග්ගත්තා. කොච්චර ද්වේෂයක් එන්නවද, කොච්චර තරහක් එන්නවද, කොච්චර පාප ක්‍රියාවක්ද. දැන් හිතන්න ඕක දැන් අද කාලේ Facebook එකේ යනවා පොඩි ෆිල්ම් කැලක් දාලා දැම්මොත් එහෙම ඕක බලන් ඉන්නකොට අපිට කොච්චර ද්වේෂයද කියලා. අපිට ඒ වෙලාවේ මිනිහා මරන් කන්න හිතනවා එහෙම නෝ. ඔය ඔය ගහන මරණ ෆිල්ම් දැක්කමනේ අපරාධකාරයෝ දැක්කම අපිටත් එනවා ද්වේෂය පැන නගිනවා. ඒත් මේකට ලක් වෙච්ච කරාට කොච්චර ද්වේෂයක් එන්නට ඕන. උන්වහන්සේ ගාව උඩ ඉඳලා ප්‍රකාශ කරනවා යම්සේ අර කෙහෙල් එනවනේ, කෙහෙල් ගහේ මලක් එනවනේ, මේ මල එනකොට කෙහෙල් ගා විනාශ වෙනවනේ. ඒ විනාශ වෙන්නා වගේ මේ කර්ම උනස් දන්න මේක මහා බරපතල පාපයක් මම කරේ. මේ කර්මයෙන් ඔබ විනාශ නොවේවා. එහෙමයි කියන්නේ. විනාශ වේවා කියුවේ නෑ, සාප කරේ නෑ. විනාශ නොවේවා. සමහරලාට කියන්නේ විහිළුවටවත් ඒ කියන්න බෑනේ මේ වගේ අවස්ථාවක් කරන්න. විනාශ නොවේවා. ඊට පස්සේ මොකද කරේ? බෝධිසත්වෝ කල්පනා කරනවා මම දැන් ගියොත් එහෙම තමන්ට ඉතින් කැලේ කියලා ජීවත් වෙන්න පුළුවන්. මේ මිනිස්සේ අතරමඟින් මැරෙනවා. ඊට පස්සේ කියනවා ලේ ටික ඔලු ගලනවා, ඔලුව අරලාගෙන එන්න මම පෙන්නන්නම් පාර කියලා. ගමට ගිහිල්ලා ඇරලවල තමයි මේ වගේ සත්පුරුෂයෙක් කෙරෙහි තමන්ට මොහුගෙන් අනර්ථයක් වෙන්නේ නැහැ කියලා අත්‍යන්ත විශ්වාසය තියන්න පුළුවන්. ඒක තමයි තියෙන ගරුත්වේ. හානි කරන්නේ නැහැ ඔහු. ඔහුගෙන් මට හානියක් වෙන්නේ නැහැ කියන විශ්වාසය. ඒ නිසා මතක තියාගන්න සීල සම්පන්න භාවයේ යනු ඔබ කෙරෙහි විශ්වාසය ඇති කරන ප්‍රධානම සාධකයයි. ඊළඟට කලියුතු යුතුයකම් ඉෂ්ට කරනවා. තමන්ට යම් වගකීමක් පැවරිලා තියෙනවා නම්, වගකීමක් ලැබිලා තියෙනවා නම් පවුලේ වෙන්න පුළුවන්, සමාජයේ රැකියාව වෙන්නට පුළුවන්, පන්සලක වෙන්නට පුළුවන්, ස්වාමීන් වහන්සේ කෙනෙකුට ගුරු ගෝලිය අතර වෙන්නට පුළුවන්. යම් වගකීමක් ලැබිලා තියෙනවා නම් මේක ඉෂ්ට කළොත් ඒකත් සීලයක්. ඒක තමයි චාරිත්‍ර සීලය කියලා. නිවැරදිව තමන්ගේ රැකියාව කළොත්, යුතුයකම ඉෂ්ට කළොත් ඒකට ඇති වෙනවනේ විශ්වාසය. මෙයා පටන් ගත්තොත් වැඩක් අවසානයේ දක්වා කරනවා. අතරමැග දාලා යන්නේ නැහැ. සමහරවිට ඔය පටන් ගත්තට පටන් ගත්ත හැම එකක්ම අතරමඟ නතර. එහෙම නෙවෙයි අපිට උදව් කරන්නවත් හිතෙන්නේ. හැබැයි අඛණ්ඩව යම් කිසි දෙයක් කරන ඒ තමන්ට පැවරෙන වගකීම හරියට යමෙක් ඉෂ්ට කරයි නම් ඒක සීලයක් මතක තියාගන්න. ඒ භාවයත් සමාජය තුළ ලොකු විශ්වාසයක් ඇති වෙන්නට හේතු වෙලා තියෙනවා. එහෙමයක් කියලා දෙනවා. ලොකු සමාජ තන්ත්‍රවලදී මතක තියාගන්න, ලොකු සමාජ තන්ත්‍රවලදී අතිශය බරවත් වරදි සිද්ධ වුණේ නැතිනම් එතන බලන්න තම තම අපි යන. අතිශය බලවත් වරදවල් සිද්ධ වුණේ නැත්නම් ලොකු සමාජ තන්ත්‍රවලට සේවය කරන අයදී අපි බලන්නේ අඩුපාඩුද වැඩ කරන එක. ලොකු බරපත් වරද වුණොත් අපි අකමැති නෑ. නමුත් පොඩි පොඩි අඩුපාඩු තිබුණත් වැඩේ කරනවා නම් අපිට කැම ටික ලැබෙනවා නම් හරියට සංවර්ධනය වෙනවා අපි කැමතියි. අපි පොඩි වරවල නිසා මතක තියාගන්න ලොකු පරාසයකදී ළඟ එකට ඉන්නකොට බෑ ඔක හරියන්නේ නැහැ. එතකොට පොඩි වරක් වෙන්න පටන් ගන්නවා. එතකොට කොච්චර යුතුයකම් කරත් පොඩි වරද්ද අපිට ගිහිල්ලා අපි ඒකේ ගැටෙන්න පටන් ගන්නවා. කොච්චර යුතුයකම් ඉෂ්ට නැහොත් අර පොඩි වරද්ද අපිට හිතට යනවා. ලොකු සමාජ තන්ත්‍රයේදී ඒක වෙන්නේ නැහැ. මොකද අපිට ජනාධිපතිතුමා හෝ අගමැති හෝ ඇමතියෙක් අපිට මේ පෞද්ගලික ගනුදෙනුවක් නැහැ නේ. අපිට ඕනේ වැඩේ කරේ. තේරෙනවා? හැබැයි ලොකු බරවතල වැරදි සිද්ධ වුණොත් අපි එතනදී අප්‍රිය කරනවා. අපි ඒකේ රුචි වෙන්නේ නැහැ. නිසා ඔක උතරක් තියෙනවා මේකක්. ලොකු සමාජ තන්ත්‍රයේදී බලන්නේ වැඩේ කරන දොස්තර අපිට එනකොට කෑ ගහලා තමයි බෙහෙත් දෙන්නේ. හැබැයි බෙහෙත වැඩ කරනවා. මොකද යනවද නැද්ද බෙහෙත් ගන්න? යනවනේ. එතන ගියාම පොඩ්ඩක් ඉරිටේටින් දොස්තර හරි නෑ. ටිකක් සරයි වචන කතා කරනවා, නර්ස් කෑ ගහනවා. එහෙම වුණත් එතන බෙහෙත වැඩ කරලා ලෙඩේ හොඳ වෙනවා නම් අපි කියන පොඩ්ඩක් දොස්තර නම් සරයි කමක් නෑ, උනාට ගිහිල්ලා කරගමු කියලා අපි වැඩේ කරගන්නවා. එනිසා අපිත් එක්ක දුරස් සම්බන්ධතාවලදී සමාජ ස්තර ලොකු කතාවේදී චාරිත්‍ර ශීලයේ වැදගත් වැඩේ කරනවාද කියන එක. හැබැයි සමීප සම්බන්ධතා තියෙනකොට, සමීප සම්බන්ධතා තියෙනකොට අපිට මොකද වැදගත් වෙන්නේ? ගොඩක්ම චාරිත්‍රයත් වැදගත්. හැබැයි විශ්වාසය අඩුපාඩු නොවනවා කියන එක අපි ගොඩක් සලකනවා. ඒක දැනෙනවා අපිට. එනිසා මතක තියාගන්න මිනිස්සුන්ට ප්‍රිය වෙන ප්‍රධානම සාධකයක් තමයි නොකළ යුතු දේවල් නොකර සිටීම, කළ යුතු දේවල් අකුරට නැත්තම් පුළුවන් පරිද්දෙන් ඉෂ්ට සිද්ධ කිරීම, තමන්ගේ වගකීම් අතරමැද පැහැර නොහැර සිදු කිරීම. ඒවා බරෑරුම් වගකීම, දුෂ්කර වගකීම්, ලොකු කැපකිරීම් නම් ඒ කරන මට්ටමට ප්‍රිය භාව වෙනවා. මෙච්චර මහන්සි වෙනවා, මෙච්චර වැඩ කරනවා. ඔය පළවෙනි එක සීල සම්පන්නං දස්සන සම්පන්නං. දස්සන කියන්නේ ඥානය, දැක්ම තියෙනවා. එයාට යම් කිසි දේවල් හරියට තේරෙනවා. එයා කතා කරන අපි කියලා මේක සෙන්ස්. සමහරු කතා කරනකොට තේරෙනවා මේක ඥානවන්ත මදි, මේක හරවත් මදි, මේකේ අඩුපාඩු තිබෙනවා. සමහරලාට පටොයි දර්ශනය. සමහර අපිට රුචි වෙන්නට පුළුවන් ඒ වගේ. නමුත් පුළුල් දර්ශනයක් තියෙනවා නම්, දේවල් කෙරෙහි පුළුල් ලෙස බලන්නට පුළුවන් නම්, ගැඹුරින් බලන්නට පුළුවන් නම්, ඒ පුද්ගලයා කෙරෙහි අත්‍යන්ත ප්‍රසාදයක්, ගෞරවයක් ඇති වෙනවා. ඔහුගේ ඥානය සම්බන්ධයෙන් මතක තියාගන්නේ, දර්ශනය ගත්තම හුදු දැකීම විතරක් නේ වැදගත් වෙන්නේ. දර්ශනය නිරූපණය වෙනවා ඔබගේ ක්‍රියාව තුළින්. ඔබ කෙසේද කටයුතු කරන්නේ ඒ තුළ ඔබගේ දර්ශනය බොහෝ දුරට මැනව. ඉන්න පුළුවන් හොඳ දර්ශනයක් තියාගෙනත් වැරදි වැඩ සිද්ධ කරන. නමුත් එතකොට අපි කියන්නේ මෙහෙමයි, ඒ දර්ශනේ පරිපූර්ණ නෑ කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණයෙන් අදහස් කරන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මය ස්වයංභූ ඥානෙන් පරෝපදේශ රහිත අවබෝධ කළ උත්තමය. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ, චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියන එක හුදු නුවණින් දැන ගැනීම විතරක් නෙවෙයි. ඒකට අවබෝධය සම්පූර්ණ නැහැ. කොහොමද අපි කියන්නේ? දුක්ඛය පිරිසිඳ අවබෝධ කළා, සමුදය ප්‍රහාණය කළා, නිරෝධය සාක්ෂාත් කළා, මාර්ගය වැඩුවා. එනිසා මතක තියාගන්න, ඥානය පරිපූර්ණ වෙනවා කියලා කියන්නේ අඥාන කම නිසා විය හැකි ක්‍රියාවන් සිදු නොකරන කෙනෙක් විය යුතුයි. අපි සාමාන්‍යයෙන් ඥානය කියලා හිතන්නේ දැනුම් තේරුම් තියෙන බව. මතක තියාගන්න, නෑ. ඒකත් එක්තරා ඥානයක් තමයි. ඒක ඥානයක ලෙවල් එකක්. ඒක අවශ්‍යයි. ඒක නැතුව අරකට යන්න බෑ. නමුත් ඥානය පරිපූර්ණයි කියලා කියන්නේ ඒ ඥානේ පිහිටලා අඥාන කමෙන් කරන ක්‍රියාවන් සිදු නොවන මට්ටමට આવොත් අන්න කියනවා දර්ශනය ඥානය සම්පූර්ණයි කියලා. එතකොට අර ගාථාවේ කියවුනේ ලෝකෝත්තර දර්ශනය. දැන් සාමාන්‍ය ජීවිතේ බලන්න යම් යම් දේවල් තේරෙනවා නම්, අර්ථාන්විතව කතා කරන්න පුළුවන් නම්, අදහස් හොඳයි නම්, වැදගත් නම්, ඒ වගේ පුද්ගලයන් සමාජය ප්‍රිය කරනවා, ගරු කරනවා, ඔවුන්ගෙන් අපි උපදෙස් ගන්නවා. ප්‍රශ්නයක් ආපු වෙලාවට, හිතර ප්‍රශ්නයක්, ගැටලුවක් අපි උපදෙස් ගන්නවා. දර්ශන සම්පන්න භාවය ලෝකයේ වැදගත්. දැන් ටීවී ප්‍රෝග්‍රෑම් වලට එහෙම එන්නේ කියන්නේ කාටද? සීලේද වැඩිපුර බලන්නේ දර්ශනේද? දැනුම, දැනුම නුවණනේ. දැනුම කියන්නේ දර්ශනේ එක්තරා කොටසක්. හිතන්න එපා දැනුම කියන්නේ නුවණ නෙවෙයි. දැන් නෑ. නුවණක් නැතිනම් දැනුමක් නැහැ. හොඳමද? දැනුවත් වෙන්න දැන් උගතෙක් වෙන්න බෑ නුවණක් නැතුව. උගත් භාවයේ යනු නුවණේ ප්‍රතිඵලයක්. හැබැයි උගත් භාවයේ තිබුණා කියලා නුවණ පරිපූර්ණ නැහැ. ඒක වෙනම දෙයක්. අපි කියනවානේ උගත්තු ඉන්නේ බුද්ධිමත්තු. නෑ. උගත් වෙන්න බෑ බුද්ධිමත් නොවි. උගත් වෙන්න බෑ බුද්ධිමත් නොවි. හැබැයි උගත් වූ පමණින් බුද්ධිය පරිපූර්ණ. එහෙමයි කියන්නේ. එනිසා මතක තියාගන්න, යම් දර්ශනය හොඳ නම්, දැක්මක් හොඳ නම් තමයි අපි මාධ්‍යයකට හරි ගෙන්නන්නේ, කතාවක් අහන්නේ, එයාට සමන් දෙන්න පෙළඹෙන්නේ. නිකන් මිනිස්සෙක් මොකක් හරි අපිට YouTube එක දාගෙන මොන හරි එකක් කියනවා. සමහරු අහයි. නමුත් බහුතරයක් දෙනා අහන්න පෙළඹෙන්නේ ඇත්තටම එයා කියන දේවල් වලින් අර්ථයක් ප්‍රයෝජනයක් වෙනවන්නේ. එතකොටනේ අර views වැඩි වෙලා එහෙම යන්නේ නේ විතරට. සමතක දර්ශන සම්පන්න භාවයේ anu මිනිස්සු කන් දෙන්නට පෙළඹෙනවා. සීල සම්පන්න භාවයෙන් විශ්වාසයේ ගොඩනැගෙන. දර්ශන සම්පන්න නම් අපි යා කියන එක අහන්නට පෙළඹෙනවා. අහලා පිළිපදින්නට උත්සාහවත් වෙනවා. මේ ප්‍රිය භාවය ඇති වෙන හැටි. සීල දස්සන සම්පන්නං ධම්මට්ඨං ධර්මයේහි පිහිටා සිටින්නෙක් වෙන්නට ඕන. සීලේම එක්තරා පැතිකඩ. ධම්මට්ඨ කියලා කියන්නේ ධර්මයේ නොසෙල්ලන පරිද්දෙන් පිහිටා සිටපු කෙනා. කියන අපි සීලේ තියන සමහර වෙලාවට අපි ඒක අතහරිනවා. සමහරලාට ප්‍රතිපත්තියෙන් බැහැර වෙනවා. සමහරලාට වැරදි සිද්ධ වෙනවා. ඒතර ධම්මට්ඨ නෑ. ධම්මට්ඨයි කියලා කියන්නේ ධර්මයේ මනාවකට පිහිටන්නට. ඕක විශේෂයෙන් බුදුහාමුදුරුව දේශනා කරනවා ධම්මට්ඨ වර්ගයේ කියලා ගාථාවක මේ ධම්මපදේ. මොකේද විනිශ්චයකාරුවන් කියලා. ධම්මට්ඨෝති පෞච්ඡති. අසාහසේන ධම්මේන සමේන නයති පරේ ධම්මේන ගුත්තෝ මේධාවි ධම්මට්ඨෝති පෞච්ඡති. හරියට විනිශ්චය සාධාරණව විනිශ්චය දෙනවා නම් ඒ කෙනා කියන ධර්මස්ත විනිශ්චයකරුවෙක් කියලා. ධර්මස්ත කියලා කියන්නේ ධර්මයේ පිහිටි කියන එකයි. අගතියකට යන්නේ නැහැ ධර්මස්ත. එයා හරි සාධාරණයි. මොනම හේතුවක් නිසාවත් තමන්ගේ තියෙන ethics එක නැත්තම් තමන්ගේ තියෙන සාධාරණ බව උ අතහරින්නේ නැහැ. ඒක තමයි ප්‍රධානම ලක්ෂණය ධර්මස්ත පුද්ගලයාගේ. මොන පාඩුව සිද්ධ වුණත් ඒක අතහරින්නේ නැහැ. පිහිටා සිටිනවා. ඒක ලස්සන වැඩක් වුණා බෝධිසත්වයන් දෙකාත්මක. බෝධිසත්වයෝ රජගෙදර මේ ගෙදර මොන හරි අඹ ටිකක් ඕන නෝනට හරි කොන මොන කතාවක අඹ තිබෙන්නේ නැතුව මොකද කරේ රජුරුවන්ගේ වත්තට පැනලා මාලිගාවේ කොහොම හරි එච්චර ඉතින් ආරක්ෂක පින් නැතිව අද කාලේ අඹ හරි මොන අඹ ගෙඩි කඩනවාද ගහගෙනද අඹ කඩ හොරෙන් කඩ කඩ මේ වෙලාවේ පල්ලෙහා රජුරු ඉගෙන ගන්නවා පුරෝහිත බ්‍රාහ්මණයාගේ මොන හරි ධර්මයක් මොකක් හරි ශාස්ත්‍රයක් ඉගෙන ගන්නවා නීතිය හරි මොකක් හරි හැබැයි රජුරෝ ඉන්නේ උඩාස්නේ පුරෝහිත බ්‍රාහ්මණයා යටාස්නේ පහත් තැන ඉඳලා කියලා දෙනවා විෂයක් මොකද බෝධිසත්වයෝ කිව්වේ බලන් ඉන්න බැරි වුණා මේ බෝධිසත්වයන්ගේ හැටියක් තියෙනවා සමහර ආත්මවල හරි ඇම්බිෂස් මොකද කිව්වේ මමත් කරන්නේ වැරදක්. හරි පිළිගත්තා. මාත් කරයි වැරදක්. හොර හොරගම් කරන්න ඉන්න මොනවද? අපි ඇහුවත් කිය හොරගම් කරලා මොන බනද මේ හොරගම් කරන්න කියලා. මමත් කරන්නේ වැරදක්. මාත් මේ අනුන්ගේ ගාගේකට පැනලා මේ අඹ කඩනවා. හොරෙන්. හැබැයි මේක මට බලන් ඉන්න බෑ. මොකද ඔය කරන වැඩේ? ඔයට වඩා හොඳයි ගිහිල්ලා හිඟා කන එක. මේ තමන්ගේ බඩ ගෝස්තරය වෙනුවෙන් රජුරෝ ඇයිදින් රජුරෝ වැටුප් දෙනවනේ. ඉතින් වැටුප් දෙනකොට අරක කියාගන්න බෑ රජුරු අපහදී කියලා කමක් නෑ උවහන්සේ උඩ දැනක ඉන්න මම පල්ලෙහා දැනක ඉන්නම් කියලා බණ කියන්න පටන් ගත්තා උගන්නන්න පටන් ගත්තා ඒකනේ ඉතින් වෙන්නේ මොකද පුරෝහිත බ්‍රාහ්මණතුමා ඒ කාලේ තිබිච්ච සම්ප්‍රදායෙන් පැහැදිලිවම දන්නවා ගුරුවරයා උසස්නේ ඉන්නෝනේ ගෝලෝ කවුරු වුණත් ගෝලයා පාලන ඒක ධර්මයට කරන ගරුත්වයක් ඒක රජකම නැති වෙන්නේ එහෙම කරා කියලා රජකම කියන්නේ වෙන එකක් මොකක් හරි ඉගෙන ගන්නකොට එතන තියෙන වෙන එක. ඒ ධර්මයට උගන්නන විශේෂට ගරුත්වය දෙන්නට ඕන. ඒ නිසා අපේ ශික්ෂාපදයක් තියෙන්නේ. පහළ අස්නක ඉඳලා ඉහළ අස්නක ඉන්න හාමුදුර ඉන කෙනෙක්ට බණ කියන්න බෑ අපිට. බණ කියන පාලියෙන් ධර්මයේ දේශනා කරන්න බෑ. ඒ කොටින්ම කියනවා නම් ගුරු හාමුදුරුවෝ ඉන්නේ උඩ අස්නේ ගෝලයා ඉන්නේ බිම. ගුරු හාමුදුරන් මොකරි ප්‍රශ්නයක් ඇවිල්ලා ධර්ම කරුණක් අහනවා. පාලියෙන් උත්තර දෙන්න ඕනේ. දෙන්න බෑ අපිට. ගුරු ගෞරවයට වඩා ඉහළයි ධර්ම ගරුත්වය. ඒතරම් බලවත් ඒක. ඒ නිසා තමයි ධර්මාසන ඉහළින් පනවන්නේ. සිල් දෙනකොට හැමතැනකම ඉහළින් ඉන්නට ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේගේ ශාසනය විතරක් නෙවෙයි අනිත් ශාසනවල තිබිච්ච එක. ඔය තියෙන ගුරු ඒ ධර්මයට ගරු කරනවා. ඊට පස්සේ බෝධිසත්වයෝ කිව්වා, "ඉතින් මොකද්ද ඔය කරන වැඩි? ඔයට වඩා හොඳයි" මොනවා හරි ගිහිල්ලා ප්‍රදේශවල මේ පිඬුසින් හිඟා කාලා ජීවත් වෙන එක ඔය කරන වැඩේ තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් මේ ධර්මය පල්ලෙහා තැනක ඉඳලා උසස් තැනකට කියලා දෙනවා මොකද රජ්ජුරුව අපහැදිලා මට සලකන්නේ නැති වෙයි කියලා. සේ පිළිගත්ත දෙන්නම බෝසත් වහන්සේ දඬුවම් කරේ නැහැ. ඒකේ මතක තියාගන්න ධර්මස්ත භාවය කියන්නේ එහෙම එකක්. මොනම පාඩුවක් වුණත් තමන් නිවැරදි මතයේ දර්ශනේ හරි පැත්තේ හිට ගන්නවා. ධම්මට්ටම්. ඒ වෙලාවේ සමහර ලාවට තියෙන්න පුළුවන් හිත්‍රිදී මේවෙන් ප්‍රේ කරන්න දෙයක් නැහැ. ධර්මස්ත භාවයේ කියන එක දීර්ඝකාලීනව ගරුත්වය ඇති කරන එකක්. ධර්මස්ත වුණොත් ධර්මයේ පිහිටා සිටියොත් ඒක තමයි නිවැරදි ක්‍රියාව. ඒ නිසා සමහර වෙලාවලට ඔය සත්‍යවාදී භාවයේ කියන එකත් එහෙම එකයි. සත්‍යවාදී භාවයේ කියන්නේ ධර්මයේ පිහිටා සිටිනවා කියන එක. ඔය සුතසෝම ජාතකයේදීනේ පෝරිසාදිය හම්බෙන්න ආවනේ ධර්මයේ පිහිටලා ඉඳලා. සත්‍යවාදී භව නැමැති ධර්මයේ උන්වහන්සේ පිහිටා සිටියා. මරණ්ඩ අරගෙන ගියා පෝරිසාදයා රජවරු 100ක් 99ක් අල්ලගත්තා බෝධිසත්වයෝ ඇල්ලුවා. බෝධිසත්වයෝ කිව්වා මට මේ පොඩි පොරොන්දුවක් තියෙනවා මගේ. බ්‍රාහ්මණතුමෙක් ඇවිල්ලා මට පොඩි බණක් ධර්මයක් කියලා දෙනවා. මම එතුමාට පොඩි සංග්‍රහයක් අහවණු ගානක සංග්‍රහයක් කරන්න පොරොන්දු වෙලා තියෙනවා. මට ඒක ඉෂ්ට කරන්න දෙන්න. ඉතින් පෝරිසාදයා කිය පෝරිසාදයා කියන්නේ ඒ මිනි මස් කන්න උරුවේ රජෙක්නේ. අඟුලිමාල තෙරුන් වහන්සේ කවුරුත් නෙමෙයි. හරිනේ. පෝරිසාදයා මස් මිනි මස් කන්න ඕන කැමතියි. දැන් කැලේ යනකොට මොකද කියුවානේ මිනි මස් කන්න පටන් ගත්තා හුරු වුණා. ඒ රටේ ඇමතිවරු කිව්වා මේක කරන්න බෑ. මේ මිනිස්සු මරන් කන කෙනෙක් මේ අපේ රජ වෙන්න බෑ. කොටිය කොටියවත් කොටි මස් කන්නේ සිංහයවත් සිංහ මස් කන්නේ මේ මොකද්ද මේ කරදරේ. එක්කෝ රජකම කරනවා නම් මිනි මස් කන එක නවත්තන්න නැත්නම් මිනි මස් කරනවා රජකම තැහැරලා. මේ මිනිස්සයා රජකම තැහැරලා ගියා මිනි මස් කන්න ඕනේ. හැබැයි එක්කෝ මට කුක් දෙන්න කියලා. මොකද හොඳට උයනවා මිනි මස්. ඊට පස්සේ ගිහිල්ලා කැලේ ඉඳලා කැලේ රැකිලා ගිහිල්ලා මිනිස්සු මර මර ඊට පස්සේ අන්තිමට කන්න දෙයක් නැතුනම කුක්ක මරන් කෑවා. හරිනේ. ඊට පස්සේ දැන් මෙයාම මර මර කන්න පටන් ගන්නවා. ඒතකොට යනකොට එකපාරට මොකද උලක්ද කොහෙද නැහැ ලොකු දරුණු තුවාලයක් වුණා. දරුණු තුවාලයක් වුණාද. ඊට පස්සේ මොකද කරේ ලොකු රූක්ෂ ගහක් තිබුණා. ඒ ගහ ගහවට ගිහිල්ලා ප්‍රාර්ථනා බාරයක් වුණා. අනේ දෙවියනි මේක දෙවියෝ ඉන්න ඕනේ අනිවාර්යෙන්. මගේ මේ මුතුවාලි සුව කරලා දෙන්න. ඇයි දැන් තියෙන්නේ මරණ කණේවනේ තියෙන්නේ. මේක සුව කරලා දෙන්න. මම දඹදිව ඉන්න ප්‍රධාන රජවරු ඔක්කොම ටික ගෙනලා බිලි පූජාවක් කරනවා. ඊට පස්සේ මේ ඔය යන එනකොට දැන් මිනිමස් විතර නෙවෙයි කොලත් කනවා. ඉතින් කණ්ඩ දෙවල් එපේ කොල කනවා. ඒවන බෙහෙත් කොල කනවා. මේක සුව වුණා. මෙයා හිතුවා දෙවියෝ සුව කරා. ඇත්තටම දෙවියෙක් එකේ හිටියා. ඊට පස්සේ මොකද මෙයාට වෙන විශේෂ බලයක් තිබුණා. රජවරු ඇවිල්ලා ඔක්කොම දැන් මරන්නේ. දෙවියෝ බලනවා මොකද්ද මේ වෙන්නේ. මම මේ මොනවත් සුව කරේ නෑ. මේ මිනිස්සයාගේ තුවාලයක්. දැන් මගේ ගහ යට ඇවිල්ලා මහා මනුස්ස ඝාතනයක් වෙන්න යනවා. දෙවියෝ කලබල වුණා ඊට පස්සේ. ඇත්තටම දෙවියෙක් හිටියයි. ඒ දෙවියෝ කැමති නෑ මේ ගහ යට මේ රජවරු ඝාතනය වෙනවා. ඊට පස්සේ ඇවිල්ලා බැලුවා ආවන ඔක්කොම ටික අල්ලගෙන ඇවිල්ලා ඉවරයි. අර විශේෂ බලයක් තිබුණා. මේ ඊට පස්සේ කිව්වා බැලුවා තේරුම ගත්තා මේක නවත්තන්න පුළුවන් එක්කෙනයි ඉන්නේ. සුතසෝම ඒත් රජ කෙනෙක්. මේ ඔක්කොම එකට ඉගෙන ගත්ත යාළු. ඉගෙන ගත්ත යාළුවනේ. ඊට පස්සේ දෙවියන් සුතසෝම ආවොත් මෙතන නවත්තන්න පුළුවන් වෙයි. මෙයා සුතසෝමව ඉලක්ක කරේ නෑ. මොකද සුතසෝම කියන්නේ බෝධිසත්වයන් කෙරේ ගරුත්වයක් තිබුණා. එකට ඉගෙන ගන්නකොට බෝධිසත්වයෝ අර ශිෂ්‍යෙක් වුණාට ඉගැන්නුවා අනිත් යාළුවන්. එහෙම ඉන්නවනේ අර යාළුවන්ට උගන්න ශිෂ්‍යෙ. ඒතර බැරි දේවල් මෙයාගෙන් තමයි අහගන්නේ. ඒ නිසා ගරුත්වයක් තිබුණා. එක යාළුව වුණාට සුතසෝම රජුන්ට අත තියන්න ගියේ නෑ. දෙවිය කල්පනා කරා සුතසෝම මෙතෙන්ට ගෙනාවොත් තමයි වැඩේ නවතින්නේ. නැත්තම් මේක නවත්තන්න බැහැ නේද? ඔය බිලි පූජා එකක් අතරින් නෑ. මට ඔක්කොම දුන්න අතරින් නෑ. සුතසෝම රජුරෝ නැත්තම් කියලා. මේ හරින් නෑනේ පොරොන්දුනේ ඔක්කොමලානේ. කොහේ නෑනේ එක්කෙනෙක්. ඒක ඔක්කොම නෑ. ඊවසි ගිල අරන් ආවා. සරන් ආපු වෙලාවේ තමයි සුතසෝම රජුරෝ කිව්වේ මට පොරොන්දුවක් තියෙනවා මට යන්න දෙන්න. මං ගිහිල්ලා ආපෝ එනවා. ඊවසි කවදද කවුද ඉතින් මොහොම ගිහිල්ලා එනවා. ඔබතුමා ගිහලා තවරංගණී සේනාව අරන් ඇවිල්ලා මාමල මෙයාට යන්න පුළුවන් පැනලා යන්න පුළුවන් මේ බලයක් තිබුණා. ඒකින්ද එයා බය වුනේ නැහැ. නමුත් මෙයා කිව්වා කල්පනා කරා කමක් නැහැ එන්නේ නැහැ ඉතින් මිනිස්සේ. ඊට පස්සේ කවුද මරණයට එන්නේ? සුතසෝම රජුරෝ කිව්වා සුතසෝමගේ වචන දෙකක් නැහැ. මම වචනයක් කොත් මයික් කරනවා. වෙනස් කරන්නේ නැහැ මම වචන. ඒක සත්‍ය පාරමිතාවක්. ඒක බෝධිස් බුදු වෙන්න යන කෙනා හරියට පුරන්න ඕන එකක්. වචනේ තියා ගන්න. වචනේ ඉෂ්ට කරන්න. අපි එහෙම නිකන් සමහර වෙලාවට වචනේ නම් වචනේ එහෙම කියනවනේ. මොකද කරේ? කමක් නැහැ කියලා අතහැරියා. බලාපොරොත්තු නැහැ ඊ කියලා. ගියා. ගිහින් ඉවර වෙලා ඔක්කොම බණත් අහලා ඔක්කොම කරලා කහමනුත් දුන්නා. බ්‍රාහ්මණය කිව්වා මම යන්න ඕනේ අපෝ ගෙදර කට්ටිය විසෝවරු සෙම්පතිව නෑ අපි කියලා අල්ලගම අපි කියලා මෙහෙම කරන්න පුළුවන් එහෙම කරන්න පුළුවන් නෑ නෑ එහෙම බෑ මම වචනයක් දීලා තියෙන්නේ ඔය කට්ටිය පුතාට රජකම් බාර දීලා පුතා රජකම කරන්න කියලා මේ ආශිර්වාද කළා ගියා. අර හඬම අඩද්දි කෝ එන්න බෑ සේනාවට කියලා. මේනකොට තමයි පෝරිසාදයාට දාඩිය දාන්න පටන් ගත්තා. කොහොමද මෙහෙම මිනිස්සෙක් කරන්නේ? මං වගේ මිනි මස් කන මිනිස්සෙට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න රජ කෙනෙක් තනියම ආපහු හැරලෙනවා. අර පෝරිසාදයා මිනි මස් රසට තමන්ට තිබ්බ රජකම අතහැරියා. සුතසෝම රජුරෝ සත්‍යවාදීත්වයේ රකින්න තමන්ට තිබිච්ච රජකම අතහැරියා. අහසට පොළ වගේ මිනිමස් රසට රජකම අතහැරිය එක්කෙනෙක්, අනිත් කෙනා රජකම අතහැරියේ සත්‍යවාදී. රජකමයි ජීවිතයේ දෙකම අතහැරිය. සව කොහොමද මේ කරේ? කොහොමද ආවේ? බය නැන්නේ මරණයට. මම බය වෙන්න හේතුවක් නැහැ. මරණයට බය වෙන්නේ පව් කරපු අය. අන්තික බෝධිසත්වයන් කියන්නේ මරණයට බයක් නැහැ. කී ආත්ම භාවයක ජීවිත දන් දීලා දන් දීලා මරණය කියන්නේ නිකන් අර අපි මේ රුපියල් 100ක් 200ක් ආයෝජනය කරනවා වගේ වැඩක් වුණාස. මම බය නැහැ. ඒ වෙලාව තමයි කල්මේලා අන්තිමට එතුමා දමණය වෙලා ඒ වරදෙන් මිදුණා. මතක තියාගන්න මේ තමයි ධර්මස්ත භාවය කියලා කියන්නේ. තමන් යම් දර්ශනයක, තමන් යම් ethic එකක, නැත්තම් යහපත් ගතිගුණයක පිහිටා සිටිනවා නම් ඒක වෙනස් කරන්නේ නැති බව, ස්ථිරවයක ඉන්න බව. ඒක ලෙහිසි නෑ. ඒක ලෙහිසි දෙයක් නෙවෙයි. ඔබ විශේෂයෙන්ම බලපානවා බුදුරජාණන් වහන්සේ විනිශ්චයකරුවන්ට. විනිශ්චයකරුවෝ විනිශ්චය දෙන්න එපා කරුණු හොයලා බලලා. එතකොට ruci කැමැත්ත බලය ඒ වගේ හිතන්නත් පුළුවන්. නෑ, එහෙම කරන්න බෑ. ඒක හරි නිවැරදිව තීරණය දෙන්නට ඕන. එහෙනම් ධම්මට්ඨං ඒ පුද්ගලයාට කාලයක් යනකොට මිනිස්සුන් තුල ආම ඉහළ ගෞරවයක් පිහිටනවා. මේ කෙනා ධර්මයේ පිහිටපු කෙනෙක්. සත්‍ය වේදිනං සත්‍ය දකින්න ඔයාට. එයාට කරුණු කාරණා තේරෙනවා. එයාට ඇත්ත දකින්න රැවටෙන්නේ නැහැ ලේසින්. එකපාර කරුණු තේරුම් ගන්න බැරුණත් කාලයක් යද්දී හරි එයා තේරුම් ගන්නවා. මේක තමයි හරි දෙ. වැරදක් තමයි සිද්ධ, වැරදි තීරණයක් ගත්තත්, වැරදි වැඩක් සිද්ධ වුණත් තමන් රැවටීමකට පත් වුණත් අග්ගාලයක තේරුම් ගරගන්නවා. ඒක තමයි සත්‍යවේදී භාවය කියලා. සත්‍ය දකින බව. දැන් කොච්චර උගතෙක් වුණත්, කොච්චර මේ සීලවන්තයෙක් වුණත් වෙන කෙනෙක්ට පුළුවන් නම් රවට්ටන්න. අපි රැවටෙනවා නම් මුලා වෙන අපිට තේරුම් ගන්න අපි රැවටිලා ඉන්නවා නම් එතකොට අපිට තේරෙනවා අයියෝ මේ කෙනා සත්‍ය දැකලා නැහැ. සත්‍ය දන්න කෙනාට එනවා පොඩි එයා කෙරෙහි අනුකම්පාවක්. ගරුත්වයක් නෙමෙයි ඉන්නේ එතකොට, අනුකම්පාවක් ඇති වෙනවා. මෙයා මේකෙන් ගලව ගන්න. ඉතින් සත්‍ය දොදකින්නවා කියන එක සමාජයේ ගරුත්වයට ගරු වෙනන්නේ සත්‍ය දකින්නට ඕනේ. සත්‍යත ඒ කියන්නේ කරුණුතේ, ඒක දර්ශන සම්පන්න භාවයම එකක්. සත්‍ය දකින්නට ඕනේ. සත්‍ය වේදිනං අත්තනෝ කම්ම කුබ්බානං. අර වාරි චාරිත්‍ර සීලයමයි තමන්ට පැවරී තිබෙන වැඩය මනාකොට යමෙක් ඉෂ්ට කරයි නම්, නිවැරදිව ඉෂ්ට කරයි නම්, සාර්ථකව සිදු කරයි නම්, අනලස්ව සිදු කරයි නම්, අත්තනෝ කම්ම කුබ්බානං, ඒ තුළින් තමන්ගේ සාර්ථකත්වය අනුන්ට යහපත මේ සියල්ල සිද්ධ කරලා දෙනවා නම්, ඒක රැකියාව වෙන්නට පුළුවන්, තමන් දරන තනතුර වෙන්නට පුළුවන්, පවුලේ කටයුත්තක් වෙන්නට පුළුවන්, තමන් යම් බාරගත් දෙයක් වෙනනම් ඒක හරියට ඉෂ්ට කරන මනාකොට සිදු කරනවා නම්, අත්තනෝ කම්ම කුබ්බානං තං ජනෝ කුරුතේ පියං, ඒ පුද්ගලයාට මිනිස්සුන් ගරු කරනවා. මිනිස්සුන්ගේ ගරුත්වය ලැබෙන අර්ථයෙන් හෝ මේ ගුණ ටික පුරුදු කිරීම අපේ සාර්ථකත්වයට හේතු වෙනවා. විශේෂයෙන් මතක තියාගන්න ව්‍යාපාරෙම කරනකොට ඒකේ තියෙන ප්‍රධානම දෙයක් නේද විශ්වාසය. කස්ටමර්ගේ ට්‍රස්ට් එක කියලා ගැතුනේ. කස්ටමර්ගේ විශ්වාසය. එතකොටනේ කස්ටමර් බේස් එකක් හැදෙන්නේ, විශ්වාස කරනවා. සමහර ලෝක ප්‍රොඩක්ට්ස් තියෙනවනේ, ඒවා බය නැතුව අපි ගන්නවා ගිහිල්ලා. ඔය සමහර තියෙන්නේ মালටි ප්‍රොඩක්ට්ස් නැෂනල් බිලියන ඒවා. ඒ ගන්න හේතුව මේ කම්පැනි එකක් නම් අපිට විශ්වාසයි. අහවල් කම්පැනි එකෙන් නම් ආහාරයේ තියෙන අපිට විශ්වාසයි. ඒ කියන්නේ ඔය SLS සහතික ඔය බලන්නේ ඒකනේ. ඒ විශ්වාසය ඇති වෙන්නට ඕනේ ව්‍යාපාරයකදී. සමහරවල් අපි අතිරේක ලාභයක් ලබන්නට වැරදි දෙයක් අපි අතින් සිද්ධ වුණොත් ඒකෙන් ලාභයක් ලබන්නට පුළුවන්. නමුත් දිගට කරොත් ওই පණිවිඩේ ගිහිල්ලා ඒක දැනගත්ත දවසට විශ්වාසය ට්‍රස්ට් එක බ්‍රීච් වුණ දවසට එදාට මේක හරි ගස්සන්න බැරි වෙනවා. අමාරු වෙනවා. එනිසා මතක තියාගන්න ඔය කියන කරුණු අපේ ලෞකික දියුණුවටත් ජීවිතයටත් ඒ ලෙසටම වැදගත් වෙනවා. ඔය කියන කරුණු වලින් පරිපූර්ණ වෙලා ලෞකික ජීවිතයක් ඔබ ගත කරනවා නම් සීල සම්පන්නව, දර්ශන සම්පන්නව, ධර්ම පිහිටලා සත්‍ය දැකීමින් තමන්ගේ කටයුතු සිද්ධ කරන මේ යහපත් ජීවිතයක් ගත කරනවා නම් අනිවාර්යෙන් ඔබට ලෞකිකව දියුණුවක්මයි අපේක්ෂා කරන්නට පුළුවන්. ඒ වගේම තමන්ගේ පවුලේ අයගේ සමගිය, ඥාතීන්ගේ ප්‍රියභාවය, මිත්‍රයන්ගේ ප්‍රියභාවය, අසල්වාසීන්ගේ මේ හැම කෙනාගේම ප්‍රියභාවය ඇතුය. අප්‍රිය කරන අය ඉන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේටත් අප්‍රිය කරපු අය ඉන්නවා. කතා කරන දෙයක් නෑ නින්නේ. ඉතින් ඒ නිසා එහෙම ඉන්නට පුළුවන්. නමුත් ඒ වුණාට සමස්තයකගේ බහුතරයකගේ කැමැත්ත ප්‍රියභාවය තමන්ට හිමි වෙනවා. මේක තමන් තුළ තියෙන හොඳ ලක්ෂණයක්. හොඳට මතක තියාගන්න. ඒතර බලන්නට උන් මං ඇසුරු කරන අය මට ප්‍රිය කරනවද නැද්ද? ඒක අපේ බුදුරහාමුදුරුව අපිට කියලා තිනවා. කච්චිනු කෝහං අනුවිච්ච වි කච්චිනු කෝ මං අනුවිච්ච විඤ්ඤූ සබ්‍රක්මචාරී සීලතෝන උපවදන්ති ඉති. ඥානවන්ත සබ්‍රක්මචාරීන්ගේ ගර්හාවට ප්‍රාප්ත වෙන කෙනෙක්ද නැද්ද? ඒක බලන්නට ඕන. වෙනව නම් වහාම හදා ගන්නට ඕන. නොවෙනවා නම් සතුට වෙලා තව තවත් ඉදිරියට ඒ විදිහටම කරගෙන යන්නට ඕන. ඒ නිසා අපි බලන්නට ඕන කල්පනා කරලා මට මිනිස්සු ප්‍රියද අප්‍රියද? මාව ඇසුරු කරන්නට ප්‍රියද අප්‍රියද? අප්‍රිය භාවයක් තියෙනවා නම් මොන මොන තැන්වලින්ද? මෙතන සිදුවන්නේ මෙහෙම එකක්. අපි හැමෝම වැරදි සහිත මිනිස්සු. ඒකනේ අර කියන්නේ මිනිස්සට සොඳුරු ගුණ සහ නුගුණ ඇත, නිදොස් කෙනෙක් මෙදියට උපදින්නේ නැත. වෙසෙස් සිනිඳු මුවරද බර සහස්පත, කොරොස් නලින් යුතු වෙයි කටු පෙලින් යුත. අහලා තින්නේ මිනිස්සට සොඳුරු ගුණ සහ නුගුණ ඇත. මිනිස්සුන්ට සොඳුරු ගුණක් තියෙනවා, නුගුණක් තියෙනවා. නිදොස් කෙනෙක් මෙදියට උපදින්නේ නැත. සම්පූර්ණ වරද නැති සර්ව නිර්දෝෂී පුද්ගලයෙක් උපදින්නේ නැහැ. ඇයි? අපේ ධර්මයේ හැටියට මොකක්ද සර්ව නිර්දෝෂී කියන්නේ? සියලු කෙලෙස් නැසුව. සියලු කෙලෙස් නැසපු කෙනෙක් උපදින්න පුළුවන්? සියලු කෙලෙස් නැසුව කියන්නේ මොකද්ද? රහත් වෙනවා කියන්නේ. රහතන් වහන්සේ උපදිනවද? උපදිනවා යනු කලින් ජීවිතේ රහත් වෙලා නැහැ කියන එකනේ. රහත් වෙලා නැහැ කියලා කියන්නේ කෙලෙස් සහිතයි. ඒ නිසා දොස් සහිතයි. ඒ නිසා උපදින හැමෝම දොස් සහිතයි. හරිනේ? අපි ධර්මයේ හැටියට කවුරු හරි ඉපදුනා නම් කලින් ජීවිතේ රහත් වෙලා නැහැ, කෙලෙස් සහිතව තමයි උපත්ති ලැබලා තියෙන්නේ. නිදොස් කෙනෙක් මෙදියට උපදින්නේ නැත. උදාහරණය වෙසෙස් සිනිඳු මුවරද බර සහස්පත, නෙළුම සහස්පත කියන්නේ හොඳ මල් පැණි තියෙන නේද, බඹරු වෙන මේ සිනිඳු මල් පැණි තියෙන මේ නෙළුමෙහි නටුව කොරස් නලින් කටු කටු ගැටි කටු තියෙනවා. ඒ නිසා මේ ප්‍රණීත දේ තිබුණත් මේකේ තියෙන අඩුපාඩුවක්. ඒ වගේ තමයි මිනිස්සුන්ට අඩුපාඩුකම් තියෙනවා. සමහරුන්ගේ අඩුපාඩුකම් වැඩි, සමහරුන්ගේ අඩුයි. ඒ වගේම මතක තියාගන්න සමහර ජීවිතවල මිනිස්සුන්ගේ අඩුපාඩුකම් වැඩි අඩු වෙන්නට පුළුවන්. ප්‍රතිසන්දි සිත නිසා, උපන්න වේලාව නිසා වෙන්න පුළුවන්. අඩුපාඩු වෙන ජීවිතයේ චරිත ලක්ෂණ වෙනස්කම් තියෙන්න පුළුවන්. මහා බෝධිසත්වයෝ පවා සමහර ආත්ම භාවවල මතක තියාගන්න සංවිධානාත්මක හොරු නායකයෝ වෙලා ඉඳි. කොහොමද මේක වෙන්නේ? තමන්ගේ ඇස් ඉස් මස් ගලවලා මේ දන් දීපු මිනිස්සේ වෙන කෙනෙක්ගේ දේවල් කඩා වඩා ගන්න මට්ටමට යන්නේ. ඉතින් අපිට ඇහක් කනක් දෙන්න බෑනේ. මේ ඇස් ඉස් මස්ලේ දන් දීලා නිකන් නෙවෙයි, රජවරු වෙලා ඉඳලා මේ හිඟන්නුන්ට දීපු අවස්ථාව තියෙනවානේ. එහෙම දීපු මේ මහා උත්තමයා එකපාරක් දෙපාරක් නේ, අහසේ තරු පරයා, සාගරයේ ජල කඳ පරයා, මෙහෙම දන් දීපු උත්තමයා සමහර ආත්ම භාවවල සොරු වෙලා සොර නායක වෙලා ඉඳලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න සමහරුන්ගේ ජීවිත මේ ජීවිතයේ අද තියෙන මේ ගුණ, ගති ගුණ ආදියෙන් පුද්ගලයෙකුගේ සංසාර ගමන 100%ක් මනින්න බෑ. යම් ප්‍රමාණයක් උපකල්පනය කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්න නෑ. දැන් අපිටම අධික ඥානයක් තියෙනවා. ඒකයි වෙන්නේ නෑ අහම්බෙන්. ඒක සසරහාපු එකක් කරුවා. හැබැයි සමහල්ලාවට ඥානෙ අඩු වෙන්න පුළුවන් කර්ම විපාකයක් ලෙස. ඥානෙ ටිකක් ලොකු වෙලා තියෙන්න පුළුවන් විශේෂ කර්මයකින් ප්‍රතිසන්දේ. නමුත් අධික තියුණු ඥානයක් එම ඒක බෑ. ඒක අනිවාර්යෙන් සසරෙන් ආපු එකක්. සමහර චරිතල අපිට නාවුවිනේ ලොකු සාමීන් වහන්සේගේ චරිත බැලුවා පැහැදිලිවම ඒක මේ ප්‍රතිසන්දියක් දුර්සල් ශක්තිමත් වෙලා හොඳ කර්මයක එහෙම නිකන්නන්නේ ඒවා සසර හුරුමය වදපාදයක් නෑ. ඒ කියන්නේ මේ අරිය ධම්ම නමට අපිට උගන්වන්න දෙයක් තිබුණ නැහැ. අපිට මතක් කරන්න දෙයක් තිබුණා කියලා ගුරුවරු කිව්වා. ඒ කියන්නේ ඒ සසර හුරු. ඒ පැහැදිලිවම ඒ සමහර චරිත දන්නකොට මේක සංසාර ප්‍රොඩක්ට් එක. ඒක පැහැදිලි. සමහර ඒවා නෙමෙයි. සමහර ඒවා තියෙන්න පුළුවන් සමහර අඩුවෙඩිකම් දුර්වලකම් ප්‍රශ්න. හොඳ සංසාරේ ආපු කෙනෙකුත් නරක උප්පත්තියක් ලැබිලා තියෙන්න පුළුවන්. එහෙම තියෙන්න පුළුවන්. දැන් බෝධිසත්ත්වරේ සිංහෙක් වුණා මේ සත්තු මරන් කන්නේ නැතුව ඉල ගන්න නේ. සත්තු මරන් කනවා ඒ මොන. ඒ නිසා ඒ ගතිය භවය ආත්මේ කේක ඒවා තියෙන්න පුළුවන්. ඒ නිසා අපි ළඟ මේ ජීවිතේ වැරදි අඩුපාඩුකම් තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. ඒකෙන් අපි මුළු සසරක් ඩිෆයින් කරන්න බෑ. අපි මේක හදාගෙන පුළුවන් තරම් හදාගෙන ඉන්නේ. ඉතින් මොන කතාවක්ද මෙච්චර මේ තමන්ගේ අතපය පවා කපලා දන්නෙන්න පුළුවන් මරණයට අංශු මාත්‍ර බය නැති මහා බෝධිසත්වයෝ විස්සන්තරාත්න භාවයේදී මංගගිරි හිටියනේ. මන්ද්‍රී දේවියයි දරුවෝ දෙන දන්නුන මන්ද්‍රී දේවිය කියන අන්තිමට හිටියේ. ඔය මන්ද්‍රී දේවියත් දන්නුන සක්‍රියාප බාර දීලා ගියානේ. ඉන්නකොට මොකද උනේ? තාත්තයි මොනවාද කුස මහ මොන රජුරු ආවනේ මොන වෙස්සන්ත රජුරගේ සිවි මහ රජුරු නේද මට මතකයි එතුමා එනවානේ දැන් ඒ රජුරු නෝන අම්මත් එක්ක සේරාමත් එක්ක ආවා එනකොට මොකද උනේ බෝධිසත්වයෝ හිතුවා කලබල වුණා හතුරු ඇවිල්ලා මරන්න කියලා මේ බුදු වෙන්න තව ආත්ම භාව දෙකයි මේ මහා පුරුෂයා ඇඬුවා ඇඬුණා ඒ ආත්ම භාවයේ හරිම සෞම්‍ය හිතක් දන් දෙන්න පුළුවන් හැමෝටම දන් දෙන්න හැමෝටම කරුණා මෛත්‍රිය තියෙන දැඩි හිතක් තිබුණා දරුවෝ දන් දෙද්දී ඒක දැඩි කරගත්තා. නමුත් හරිම සීලයට කැමති දානයට කැමති ශ්‍රද්ධාවන්ත හරි හොඳ හිතක්. ඇයි මට මෙච්චර මේ දරුවෝ පවා දීලා මේ රාජ්‍ය පවා අතහැරලා වස්තුව ඔක්කොම දීලා මේ සිල් ගුණ පුරන මට ඇයි මේ මහානදම් පුරන්න දෙන්නේ නැත්තේ? ඇයි මා මරන්න ඉන්නේ කියලා ඇඬුවා. එලා මන්ද්‍රී දේවිය තමයි කිව්වේ නෑ නෑ ස්වාමීනි අඬන්න එපා. මේ තාත්තා ඇවිල්ලා ඉන්නේ සනසුවයිලයි. ඒ නිසා අපේ ජීවිතවල ඉතින් වෙස්සන්තර රජුරුවන්ට වුණා ඉතින් ආන්න දෙයක් නෑ නේ. එතකොට අපේ ජීවිතවල යම් යම් අඩුපාඩුකම් හිටින්නට පුළුවන්. ඔය පරිපූර්ණම ආත්ම භාවයේ පුද්ගලයාට ලැබෙන්නේ පශ්චිම භවික මහා බෝධිසත්වයන්. ඒක තමයි ඒකේ කිසි අඩුවක් නෑ. ඒ අන්තිමාර්ථ භාවයේ that's the perfect life. ඒක තමයි ලබන්න පුළුවන් ඉපරිම එක. අනිත් හැමෝටම දැන් අග්‍රශ්‍රාව කියන්නේ ඒත් හොඳ ජීවිත ලැබෙනවා පරිපූර්ණ ජීවිත ලැබෙනවා. එහෙම අනිවාර්ය නෑ. පසේ බුදු වෙච්ච උත්තමයෙක් මාතෘකාවේ පසේ බුදු වන ආත්ම භාවයේ එකපාරක් වැද්දෙක්. සත්තු මරං කන වැද්දෙක් උච්ඡේද දෘෂ්ටිය මරණයන් මැත්තේ උප්පත්තියක් නැහැ කියලා විශ්වාස කරන වැද්දෙක්. මේ අය පසේ බුදු වුණා ඒ ආත්ම භාවයේ. ඒ නිසා මේ ජීවිතවල තියෙන අඩුවැඩිකම් එකකින් කියන්නේ අපේ තියෙන වැරදි ඔක්කොම සාධාරණීකරන අය ප්‍රශ්න එහෙම හිතන්න බෑ. ඒවා හරගස්සගෙන යන්නට ඕනේ. හැබැයි මතක තියාගන්න ඒක අපි තේරුම් ගන්නට ඕනේ මේ තමයි සංසාරයේ හැටි සහ අපිත් සසර ඔක්කොම ක්ලේශ පුරුදු කරලා තියෙන්නේ. ඒ නිසා පළවෙනියම අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපි ළඟ අඩුපාඩුකම් තියෙනවා. අඩුපාඩුකම් තියෙනවා. එතකොට අපි බැලුවොත් එහෙම ප්‍රිය මට ප්‍රිය පිරිස ඉන්නවද අප්‍රිය පිරිස ඉන්නවද ඒක නිර්ණායක. මේකෙන් සියලු ධර්මයේ කවර වෙන්නේ නැහැ. මේක එක්තරා දේශනා ක්‍රමයක්. මේ සමාජයේ බහුතරයක් ඥානවන්තයෝ දැනුමක් උගත්කමක් තියෙන නිමත්ත සමස්ත බහු අපි ඇසුරු කරන පිරිසේ මං කෙරෙහි ප්‍රසාදයද අප්‍රසාදයද තියෙන්නේ කියන එක අපගේ තත්ත්වේ මනින්න දින හොඳ මිම්මක්. ඒක හොඳ මිම්මක්. ඒ කල්පනා කරලා බැලුවම එතකොට තේරෙනවා අප්‍රිය භාවයවල් එනවනම් යම් යම් කරුණු වලට කැමති යම් යම් ක්‍රියා වලට කැමති නැහැ. ඒක බලන්නට ඕනේ සැබවින්ම මේක ප්‍රශ්නයක්. මේක අවංක භාවයක මොනද කියන්නේ? අපි ඉස්සල්ලාම අපේ තියෙන වරද පිළිගන්නට ඕනේ. ඒක වචනයෙන් ප්‍රකාශ නොකළත් හිත ඇතුලෙන් පිළිගන්නට ඕනේ. ඒක තමයි ප්‍රධානම දේ. වරද වරදක් ලෙස පිළිගන්නේ නැතුව වරද හරිගස්ස ගන්නවා කියලා එකක් නැත. වරද ඉස්සල්ලාම ඥාණයෙන් දැකිය යුතුයි. වරදවල හැමෝටම කිය කියන්න ඕනේ. නමුත් අපි පිළි ඇක්නොලෙජ් කරන්න ඕන. එතකොට තමයි මේක දරන්නට පුළුවන්. මේ වරද තියෙනවා මං ගා. පසුතැවීමක් එයි. දුකක් එයි. කරන්න දෙයක් නැහැ. ඒක ඥාණය ඇති කරගන්න නැහැ. පසුතැවෙන්න දෙයක් නෙවෙයි. මේක හරිගස්ස ගන්න. ඒක එනවා ඉතින්. වරද කරන්න දෙයක් නැහැ. නමුත් අපි ඒක පුරුවන් ගන්න හිතා. දැන් ඊට පස්සේ නම් මම මේක කොහොමද ගොඩ යන්නේ? මේක ඊට පස්සේ ඒ වුණාට සමහර සිද්ධි තියෙනවා. කේන්ති යනවා වෙන්න පුළුවන්. කලබල වෙනවා වෙන්න පුළුවන්. ඒවා සමහරට එකපාරමයි හිතුවා කියලා අදිෂ්ඨාන කරා කියලා එහෙම නතර වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඉතින් මේ ටග්ගර රහත් වෙන්න පුළුවන් වෙන්නේ එකපාර. කෙලෙස් යටපත් කළා. එහෙම වෙන්නේ නැහැ. ඒක මේක ඇති වෙනවා නැවත නැවත නැවත. හැබැයි අපි අවධානයෙන් ඉන්නට ඕනේ මේක මම යටපත් කරන්නට ඕන. ඇයි ඒ? සමාජයේ නැත්තම් මේ සුරු කරන අයට, පවුලේ අයට, දරුවන්ට නැත්තම් ඥාතීන්ට මම අප්‍රිය වෙනවා. සමහර අප්‍රිය භාවය දෙක හොඳටම සමහර අප්‍රිය භාවය කියන ප්‍රශ්නේ පැතිදී. අපි සමහර ඒවා තියෙන දෙපැත්තටම 10 10 20 20 කන්ට්‍රිබියුට් කරලා දෙනවා. අඩුපාඩු එහෙ. නමුත් මමත් පොඩ්ඩක් ඉඳලා තිනවා අනිත් එක. මමත් පොඩ්ඩක් අගේන්ස්ට් ඉඳලා මමත් පොඩ්ඩක් තත්ත්වේ දාලා තියෙනවා. ඒ නිසා තමයි මේක වැඩි වෙලා තියෙන්නේ. ඒකට දෙපැත්තම හිතන්නට ඕනේ. පුළුවන් තරම් අපේ පැත්තෙන්, තමන්ගේ පැත්තෙන් අඩු කරගන්නට ඕනේ ඒ කන්ට්‍රිබියුෂන්. ඒ ප්‍රශ්නෙට දායකත්වය. එහෙම කරනවා තමන් උසස් වෙන්නට ඕනේ. තමන් උසස් වෙන්නට ඕනේ. මොකද මේ තියෙන ඥාති සම්බන්ධතා හිතවත්කම් ඊළඟ භවයේ කොහේද දන්නේ නැහැ. ආයේ මොකද්ද මොන කතාවද? සමහරලාට බෝධිසත්වයන්ගේ පරම හතුර කවුද? දේවදත්ත. චූල ධම්මපාල ජාතකයේ බෝධිසත්වයන්ගේ තාත්තා කවුද? දේවදත්ත. දේවදත්තගේ පරම, ඒ කියන්නේ බෝධිසත්වයන්ගේ පරම හතුරගේ බෝධිසත්වය වෛර කරේ නැහැ. අනිත් පැත්තට කියන්නේ වෙන බෝධි, ඒ කියන්නේ උනාසර හතුරුකම් කරපු කෙනා. දේවදත්තගේ පරම හතුර බෝධිසත්වය. එතුමාගේ පුතා චුල්ල පරදාන ගන්න බෝධිසත්වය. සමහරවිට අපි වෛර කරන අය අපි අකමැති අපේ දරුවෝ වෙන්නට පුළුවන්. ඕන් එක විවාහ වෙන්නට පුළුවන්. සහෝදරයෝ වෙන්නට පුළුවන්. මාතික මාතාව උපකාර කරලා නේ 30 දිනක් රහත් වුණා. ඇයි? අදාළම කෑම ගෙනත් දුන්නනේ, අවශ්‍යම කෑම ගෙනලා දුන්නා. එක හාමුදුරුවගෙන ගුත්තා. මොකද හිත බලන්න පුළුවන්. එක හාමුදුරුවගෙනුත් ආවිල්ලා තනියම ඉන්නකොට හිතන කෑම ගෙනත් අද හිතන එක හෙට හම්බ වෙනවා. අද ඉනගෙන හෙට හම්බ වෙනවා. ඊට පස්සේ බැලුවා මේක හරියන්නේ. ඉතින් මේ කෑම නෙවෙයි මම හිතන ඔක්කොම පේනවද නේද? එතකොට අවශ්‍ය කෑම විතරක් නෙවෙයි මේක. එක එක වෙලාවට කෑම විතර බලනවා කියන්නේ මගේ හිත බලන්න පුළුවන් නේද? මම හිතන රාග සිතිවිලි දේසිද ඒවත් වෙනවා. පෝ මෙතන ඉන්න බෑ. මේ ලැජ්ජ නැහැ. මේ උපාසකම්මා ඔක්කොම වගේ දැනගන්නවා කියලා ගියා පිටත් වෙලා. බුදුහාමුදුරුවෝ ගාවට ගියාට පස්සේ කිව්වා අනේ ස්වාමීනි මම ගැළපෙන්නේ නැහැ. මගේ හිත දැන් එතුමියට පේනවා. ඉතින් මට ඒක සුදුසු නැහැ භික්ෂුවක් ලෙස. ලැජ්ජාවක් එනවනේ ගිය ඉස්සර. නෑ නෑ ඔබට යන්න ඕනේ. උතර ආපෝහරවල එවුවා. ඉතින් හිත පාලනය කරගන්න. ගිහලා ඉතින් මොකද කරන්නේ? දැඩි අදිෂ්ඨානයකින් සීලෙ වෙහිත පාලනය කරගත්තා. ඉතින් අර අම්මා එහෙම හිතන්නේ කියන්නේ නැහැ. මොකද අනාගාමි උත්තමාවිය. ඉතින් දරුවෙක්ට වගේ සලකන්නේ. ඉතින් අනාගාමි වෙලානේ දැන්. යාට මේ පුද්ගලයන්ගේ කෙලෙස් තේරෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා අපේ චරිත කැරට්ටුව උඩින්නම් පල්ලෙහාට දැනගත්ත කියලා උන්වහන්සේ අපිට ආයේ මේ එහෙම මේවා කරන්නේ නැහැ. උන්වහන්සේ දන්නවා චරිතය. උන්වහන්සේ බෝධිසත්වවදී කරපු දේවලුත් තියෙනවා. ඒක දන්න ඕනද? ඒ ඥාණය පුළුල් වෙන්න මිනිස්සුන්ගේ වැරදි නිසා ඒක නිකන් අර ගර්හා කරන්න එහෙම කරන්න යන්නේ නැහැ. ඉතින් මාතික මාතා ඔක්කොම දාන අරන් ආන්තර මෙතුමේ රහත් වුණා උන්වහන්සේ. ආත්මලා කල්පනා කරා මට පුදුමාකාර උපකාරයක් මේ මෑණියෝ කරේ. සංසාරේත් මට උපකාර කළා ඇති නේද කියලා බලන් ගියා. බලන් යනකොට අන්න ආත්ම භාව 99ක නෝනා වෙන මිනිස්සෙට හිතවත් වෙලා මරලා දිනවා මේ හැමෝම. බිරිඳ මරනවා කියන්නේ මහ පාපකාරී ක්‍රියාවක්. වෙන මිනිස්සෙට කියලා තමන්ගේ ස්වාමියා මැරුවා. මේ ස්වාමීන් වහන්සේ මාතික මාතා මරලා දී. දැන් ස්වාමීනාසෙ දුකක් නැහැ. ඉතින් රහත් නේ. බැඳීමක් නැහැ. කලකිරුණ අහෝ සසරක හැටි මේ රහත් වෙන්න උදව් කරපු අම්මා මා මරපු කෙනා. ඉතින් මාතික මාතාවත් බලන් හිටියා ස්වාමීන් මගේ ස්වාමීන් වහන්සේ මොනවද කරන්නේ කියලා. අනාගාමි. අන්න බලන් ඉනවා හිත බලනවනේ දැන්. අන්න බල්ල දැන් ස්වාමීන් වහන්සේ සසරගෙන කලකිරලා මම මරපුව දැකලා දීලා. ඊට පස්සේ ස්වාමීන් තවත් එකක් බලන්නකො පොඩ්ඩක් පස්සට. ඒ ජී ආත්මෙදී එතුමගේ ජීවිතේ බේර ගන්නවා. මේ ජීවිතේ බේර ගන්නවා එකාත්මක ඊළඟ ආත්ම භාව 99ක මරනවා. ඊට පස්සේ අන්තිම ආත්ම භාවේ රහත් වෙන උදව් කරනවා. මොන නේ සසර. ඉතින් මොකද්ද මේ? ඒ නිසා ඔය ඇති වෙන ප්‍රශ්න ආරවුල් ගැටලු ගණනූපග නෑ, ගණන් ගන්නවත් එපා. සසරක් එක බලද්දි. ඒ නිසා අපිට වැදගත් වෙන්නේ අපේ තියෙන අඩුපාඩුව හරිගස්සාගෙන ඉදිරියට යන එක. ඒක තමයි ප්‍රධානම දේ. අනිත් පැත්තේ මේක හදන්න එපා. සමහර ලාර්ථ නෑ, මේ වරද නම් මේ පැත්තම ඉදිරිය කමන්න. එතන උපේක්ෂක වෙලා තමන් ඒක කරබා ගන්න. නිශ්ශබ්දයෙන්. නමුත් තමන් දන්නවනම් තමන්ගේ පැත්තනොත් තියෙනවා කන්ට්‍රිබියුෂන් එකක්. ඒක හදා ගන්න. ඒක වැදගත්. මොකද අන්තිමට වැදගත් වෙන්නේ අපි නිවන් දකි. නිවන් දැක්කට පස්සේ කවුද හිටියේ කින්ද මොකක්ද නැ බුදුරජාණන් වහන්සේ දැන් නිවනට පත් වුණා. උන්වහන්සේ කොච්චර ශ්‍රාවකයෝ සසරෙන් එතර කරාද කියන එක උන්වහන්සේට අදාළ නැහැ දැන්. ඒක ඉවරයි. ඒ ස්කන්ධ සම්තුති නිරා. බද්ද කාපිලානි කාශ්‍යප දෙදෙනා එකටම සසර ඇවිල්ලා නිවන් දැක්කද නැද්ද කියන එකත් අදාළ නැහැ. නිවනට පත් වෙනවා ඉවරයි කතාව. ඉතින් මේ සසරෙන් එතර වීම තමයි වැදගත් වෙන්නේ. ඒක නිර්වාණ ධාතුව. ඒක අසංකත නිර්වාණය. අනුත්පාද නිරෝධයට පත් වීම. මේක තමයි අවසාන ඉලක්කය. මේකට සාපේක්ෂව අනිත් සියල්ල ගණනූපග නැහැ. මොකක්වත් අදාළ නැහැ. බුදු වෙලාද නිවන් දැක්කේ පසේ බුදුලාද නිවන් දැක්කේ කියන කතාවද නිවන නිවනයි. අපි ඒකෙන් ලෝකෙට වෙච්ච සේවි වෙනම දෙයක්. ඒක අපි අගය කරනවා. ඒකට අපි ගරු කරනවා. නමුත් අවසානයේ අල්ටිමේට්ලි බැලුවම නිවනට නිවන කියන්නේ එතනින් මේ කතාව ඉවරයි. ඒ නිසා මෙතනට යන්නේ අපිට ඕනේ. මෙතනට යන්නේ යනකොට ඒකේ වගකීම තියෙන අපිට. ඒ නිසා ලෝකයා තමන් කෙරෙහි දක්වන ආකල්පය සමාකල්පය හොඳ මිනුම් දණ්ඩක් අපේ ජීවිතය හරිගස්සා ගැනීම සඳහා. ඒකෙන් අධික බයක් ඇති කරගන්න එපා. ඒක තව එකක්. සමාජයේ මං ගැන මොනව හිතයිද, සමාජයේ මොනව කියයිද, ඒක අදාළ කරගන්න එපා. නත්ති ලෝකේ අනින්දිතෝ. අතුල මේ ලෝකෙහි නින්දාවට ප්‍රාප්ත නොවිච්ච කෙනෙක් නැත. නින්දාවට ප්‍රාප්ත වෙනවා. හැබැයි මේ නින්දාව හමුවෙහි අපි සැලෙනවා නම් ඒක අපේ දුර්වලතාවය. ඒක තාදී ගුණේ නෙවෙයිනි. තාදී කියන්නේ මොකද්ද? බනින්න පෙර යම්සේද බැන්නට පස්සෙ තෙසේමයි. ප්‍රශංසාවට පෙර යම්සේද ප්‍රශංසාවෙන් පසු තෙසේමයි. තාදී කියන්නේ ඒ එසේ ඉබඳුයි. වෙනස් නැහැ. තාදී තාදීසෝ කියන එකනේ. වෙනස් වෙන්නේ නැහැ. එලෙසටමයි. ඒ තාදී ගුණය ඇති වෙන්නේ පරිපූර්ණව රහතන් වහන්සේට. බෝධිසත්වෝ ඉතාම ඉහලින් දිනු කරන උපේක්ෂා පාරමී පුරම කාලේ. නමුත් ඒ ගුණය අපි යම් යම් මට්ටමකට පුරුදු කරන්නට ඕන. තාදී ගුණය කියන්නේ යම් මට්ටමක. ඒක අපිට සම්පූර්ණ කරන්න මේක රහතන් වහන්සේට දෙන ගුණයක්. නමුත් ඒ තාදී භව අපි ඇති කරගන්නට ඕන. මේක ඇති කරගන්නට ඕනේ. ඒ නිසා අර බාහිරින් එන චෝදනා ගරහවන් මොකද මේ ක්‍රයිටීරියා එක මේක යොදා ගන්නකොට මේ අපි කියන අද මේ ඥානවන්තයන්ගේ ගර්හාවට પ્રાપ્ત වෙන දෙයින් වැළකී ඥානවන්තයන්ගේ ප්‍රශංසාවට භාජනය වෙන ක්‍රියා කරන්නෙමි කියන අදිෂ්ඨානය භික්ෂුව තියාගන්න ඕන අදිෂ්ඨානයක්. ඒක ඥානවන්තයෝ තියාගන්න ඕන අදිෂ්ඨානයක්. විශේෂයෙන් අපිට බුදුහාමුදුරන්ගේ ප්‍රශංසාවට භාජනය වෙමි කියලා කටයුතු කරන්න කියලා දෙනවා. ඒක කියලා දෙනවා. නිසා මේක එතකොට ගිහි පිරිස වශයෙන් කටයුතු කරද්දී තව එකක් තමයි බහුතර සමාජයේහි සාධාරණ චෝදනාවට ලක් නොවන දේවල් කරන්න එපා. විශේෂයෙන් තමන් ඇසුරු කරන අය අප්‍රිය වෙන දේ විදිහට හැසිරෙන්න එපා. ඒක අපේ දින ෆේලිය එකක්. ඒ නිසා මේ මිම්ම වැදගත් මිම්මක්. මේක ධර්මයේ පාවිච්චි මේක සාමාන්‍යයෙන් අපි කතා කරන වාඩි. මොකද මේක පාවිච්චි කරන්න යනකොට එහා පැත්තේ ඉන්න නෙගටිවිටිය ගන්න. මොකද හැම දෙයක්ම පාවිච්චි කරද්දී හරියට පාවිච්චි බෙහෙත වුණත් වැරදියට ගත්තොත් ලෙඩ වෙනවනේ. මේ මිම්ම පාවිච්චි කරනකොට සමහරුන්ට අනුන්ගේ ඔපිනියන් එක නිසා ලොකු පීඩනයක් ඇති වෙන්න පුළුවන්. අර යදේට සීතල මෙයා බනීද මෙයා කරාද එහෙම. ඒක අපි බල ඒක තමයි ඒක ඥාන ඒක දැනගන්න ඕනේ මේවා කරගන්න. හැම තිස්සෙම බලන්නට ඕනේ. දැන් චෝදනා කරනවා සකාරණවද අකාරණවද ඒක බලන්නට ඕනේ. සකාරණවද අකාරණවද? සකාරණව චෝදනා කළත් අකාරණව චෝදනා කළත් කරන්න දෙයක් නැහැ. චෝදනාව චෝදනාව. ඒකේ ඇත්තම හරිගස්සායතුක තුන දෙයක් තියෙනවද මට? තියෙනවා නම් ඒක යාට කිය කී ඉන්න ඕනේ නැහැ. පුළුවන් නම් ස්තුතියක් කරන්න වෙනම දෙයක්. නැත්නම් අපි ඒක ඉන්නේ ඉස්සරේ හදාගන්නවා. ත්‍රිකී අර මේකට රියැක්ට් කරන්න එපා. ඒක බලන්න මොකද්ද මේ කරන සකාරණ චෝදනාවද අකාරණ චෝදනාවද? අකාරණ චෝදනාව බැහැර කරන්න. ඒ කියන්නේ වර්ත්මජාල සූත්‍රයේ කිය අකාරණ චෝදනාව බැහැර කරන්න. සකාරණ චෝදනාව ත්‍රිවිධ රත්නයේ දෙන්නේ නැහැ.
අපිට දැන් පෞද්ගලික වෙන්න පුළුවන් සකාරණ චෝදනාවක් එහෙම අවුත් එක හරි ගස්ස ගන්න. ඒකෙදී අර චෝදනාව චෝදනාව කියන වචනයක් නේ. වචනේ ඇවිල්ලා අපි කියන ඇඟේ වදින්නේ නැහැ නේ වචනේ. මොකක්ද වෙනව නෙමෙයි. බනින්න පුළුවන්, දොස් ගහන්න පුළුවන්, මොනවා හරි දාන්න පුළුවන් නේ. අද නම් සමාජ මාධ්‍ය පෝස්ට් දාලා දී ප්‍රශ්නේ දාන එක 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 ඇඟේ වදින්නේ නැහැ. එක එක ගන්නට බෑ. දැන් ඔක දැක්කේ නැත්නම් අපිට ගාණක්වත් නැහැ. දැක්කට පස්සේනේ ගාන තියෙන්නේ. එතකොට ඒක අපි සලකන්න අවශ්‍ය නැහැ. හැබැයි ඒකේ තියෙන සැබෑ සකාරණ චෝදනාව නම් ඒකට අවධානය දෙන්න ඕනේ. ඒක තමයි ඥානවන්තයෙක් ස්වභාවය. ඊට පස්සේ එතකොට තමයි මේ පුද්ගල ඔපිනියන් එක සම්පූර්ණයෙන් නිග්ලෙක්ට් කරලා ඉන්න හොඳ නැහැ. ඒක ඥානවන්ත ක්‍රියාවක් නෙවෙයි. මේක හරි කරන්න බැලන්ස් කරන අමාරු දෙයක්. නමුත් මේක මතක තියාගන්න මිනිස්සු අනුගමනය කරන එක්තරාක මේක එක්තරා මිනුම් දණ්ඩක්. මේක බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට අනුගමනය කරන්න කියපු එකක්. හැබැයි මේක හරියට මේ මිම්ම බැලන්ස් කරගත්තේ නැත්නම් අනවශ්‍ය පීඩණයකට ලක් වෙන්න පුළුවන්. සමාජයේ මං ගැන මෙහෙම හිතයිද මෙහෙම හිතයිද මෙහෙම එක්කෙනෙක් බණි එහෙම ඉතින් බෑ. එක්කෙනෙක් දෙන්නෙක් ඉතින් කොහොමවත් බණිනවා එහෙම තමයි. එහෙම නොබැනේ ඉන්න බෑ. ඉතින් බුදුහාමුදුරුවෝ කොච්චර බණින්නේ නැද්ද මේ අනාත්මයක් දේශනා කරනවා කොච්චර වැරදි තොරතුරු යන්නේ. අද කාලේ දැන් සමාජ මාධ්‍යන අපි කියන එක හරි රෙකෝඩ් වෙලා දිනවා. ඒ කාලේ එහෙමත් නෙමෙයි. කටින් කටර යනකොට මොනවා කියන්නේ නැද්ද බුදුහාමුදුරුවෝ. සම්පූර්ණ වැරදි මත ගිහිල්ලා ඔක්කොම හරි ගස්සන්න යන්නේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ. එහෙම මත හදන්න බෑ. ලෝකෙ එහෙම කරන්න බෑ හැමදේම. එතකොට එබැයි අර පුද්ගල ඔපිනියන් එක අපි සම්පූර්ණයෙන් නොසලකහන. එහෙම නොසලකා හැරියොත් මොකද වෙන්නේ දන්නවද? මෙයා පුද්ගල යන්ගේ මතයට අසංවේදී පුද්ගලයෙක් වෙලා මිනිස්සු අපිට අපිව හිතෙන් බැහැර කරන්න කිව්වට වැඩක් නැහැ කියලා බැහැර කරන්න පටන් ගන්නවා. හැබැයි මේ ඔපිනියන් අධිශය කලබල වුණොත් එහෙම ඒක වෙන ප්‍රශ්නයක්. ඒක වෙන ප්‍රශ්නයක්. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තං ජනෝ කුරුතේ පියං කියලා මිනිස්සු කැමති වෙනවා මේ ලක්ෂණ තිබ්බ කියන එක. මේකෙන් අනිත් පැත්තට හරවලයි මම දේශනාව කරේ. මිනිස්සු ප්‍රිය වෙනවා යනු මේකේ හැටියට බුදුහාමුදුරන්ගේ දේශනාවනේ. මිනිස්සු ප්‍රිය වෙන්නේ මේ ක්වොලිටීස් නිසා, මේ ಗುಣධර්ම. ඒ නිසා මිනිස්සු ප්‍රිය වෙනවා යනු ඒක ಗುಣධර්ම තියෙන බවට සංකේතයක්. අඩුම තරමේ තමන් අපි හිතමුකෝ ලොකුවට ಗುಣ නැති වුණත් හොඳට කතා බහ කරන කෙනෙක්, හොඳට ප්‍රියශීලීව මිනිස්සු එක්ක ඇසුරු කරන කෙනෙක්, කරදරයකට උදව් වෙන කෙනෙක්, මේකනේ ප්‍රියභාවය. මේ මොකක් හරි ಗುಣයක් තියෙන නිකම් ප්‍රිය වෙන්න බෑ මලද කියලා. නිකම් ප්‍රිය වෙන්න බෑ. ප්‍රිය වෙන්න අපි හිතමු කොච්චර අඩුපාඩු තිබුණා කියලා පාලකෙට උනා ප්‍රිය වෙන්නේ මොකක් හරි ගුණයක් තියෙන නිසා, මොකක් හරි ක්වොලිටි එකක් තියෙන නිසා. 100%ක් මිනිස්සු නරකයි කියලා එකක් නැහැ. 100%ක් හොඳත් නැහැ බුදු වෙනකම්. රහතන් වහන්සේගේ වාසනා ගුණේ හිටිනවනේ. වාසනා ගුණේ කියන එක දෝෂයක් රහතන් වහන්සේගේ. ගුණයක් නෙවෙයි. වසලේ අවසලේ කියලා කතා කරන්නේ ගුණයක් වෙන්නේ. ඒක දෝෂයක් එක. එතකොට ඒ නිසා මේ සිද්ධියේදී මිනිස්සුන්ගේ ප්‍රියභාවය එනවා යනු ඒක මිම්මක් අපේ ගුණයට. එහෙමනම් උතනින් මේකයි කරකවන්න කොහොමද ගන්න මේ නියද? මිනිසුන්ගේ හොඳ නරක භාවය අනුව තමන් ගැන බලන්න පුළුවන්. ඒක හොඳ මිරය එකක්. විශේෂයෙන් ගෙදර ඇසුරු කරන අය, පවුලේ අය, ඥාතීන්, අසල්වාසීන්, ඔවුන්ට මං ගැන තියෙන ඔපිනිය එක අහන්න බැරි වේ සමහරවිට. නමුත් දැනෙනවනේ පොඩ්ඩක් ඉතින් වටින් ගොඩින් ඇහෙනවා එහෙම නෙවෙයි. එතකොට මොකක්ද මේ ඔපිනියන් එක? ඒ ඇත්තටම යමක් තියෙනවා නම් හරි ගස්ස ගන්න හොඳ එකක්. මේකට නිකන් සංවේදී වෙනවා කියලා. හැබැයි ඒක මතක තියාගන්න. ඒකෙන් අනවශ්‍ය පීඩනය ගන්නට එපා. එතන තියන්න ඕනේ නුවණ තමයි. කොච්චර චෝදනාව සකාරණ වුණත් අකාරණ වුණත් කලබල වෙන්නේ. ලොකු චෝදනාවක් આવොත් එම් ෆයිට් එක. එතකොට පිළිගන්නවා. ඒක පිළිගන්න. හරි පිළිගන්නවා. ඒක දැන් නිහතමානී. හරි මගේ අතේ මේක උනාම පිළිගන්නවා එච්චරයි. නැත්තම් සකාරණ ආයෝක් මෙයා කරන්නේ ඒ සකාරණ තකාරණ චෝදනාව චෝදනාව ඒක ඇවිල්ලා ඇඟේ වදින්නේ නැහැ. ඒක මොනවත් වෙන්නේ නැහැ. අපි දුමු මේ හැමතැනම ප්‍රචාරය කරන්න දෙයක් නැහැ. ඒක ගණන් ගන්න බැරි වෙනවා. අපේ ජීවිත හානියක් වෙන්නේ නැහැ. හැබැයි ඒකේ තියෙන සැබෑම ගැටලුවක් නම් ඒක හරි ගස්ස ගන්න ඕනේ. ඒක අනවශ්‍ය චෝදනාවක් නම් නිකරුණේ කරපු චෝදනාවක් නම් ඒක බැහැර කරන්න ඕනේ. මේකට තමයි තාදී ගුණ එක මතක තියාගෙන මේ ලක්ෂණය ඔබ තුළ පිහිටනවා නම් ඔබ ඉතාම ශක්තිමත් පුද්ගලෙක්. කායිකනේ මානසික ශක්තිය මනින මිම්මත් තමයි නිന്ദා අපහාස දරන්නට පුළුවන් බව. කායික මා ශක්තිය මනින්නේ කොහමද? කයට කොච්චර ගැහුවත් වැටෙන්නේ නැද්ද, රිදෙන්නේ නැද්ද? ඒකනේ. අයෝ මේ පුරුෂයෙක් කියන්නේ ගැහුවට වැටෙන්නේ නැහැ, වට්ටන්නේ නැහැ. හොඳට දරාගෙන ඉන්න පුළුවන්. මානසික ශක්තිය මනින්න තැන් කිහිපයක් තියෙන එක තමයි නිന്ദා පහස ඉවසීම. අනිත් එක තමයි තමන්ට දේවල් නැතිවීම. කැමති දේවල්, කැමති පුද්ගලයෝ විනාශ වීම, නැතිවීම, මිය යාම, ඒක හමු වේ නොසල් වීඳීම. ප්‍රශ්න ගැටළු හම් වීම. නිന്ദාව දරන්න අමාරු එකක්, ප්‍රිය විප්‍රයෝගයේ දරන්න අමාරු එකක්. අලාභයේ දරන්න අමාරු එකක්. මේවා හමු වේ නොසලී ඉන්න පුළුවන් නම් ඒක තමයි තමන්ගේ තියෙන මානසික ශක්තිය කියලා කියන්නේ. හැබැයි සමහරු තියෙන චෝදනාව don't care neglect කරනවා. ඒක එච්චර එකක් හොඳ එකක් නෙවෙයි. සකාරණ වෙන චෝදනා මං ගණන් ගන්නෑ. එහෙම බෑ. ඒක ඥානවත්. ඥානවන්ත භාවයේ ශක්තිමත් භාවය. මොකද දර්ශන සම්පන්න ඔක්කොම තියෙන නිකන් නෙවෙයි. දර්ශන සම්පන්න සත්‍ය වේදී. සත්‍ය වේදී කියන්නේ තමන් තුල තියෙන වරද සත්‍යයක් නෑ. ඒක දැනගන්නට ඕනේ. ඒක දැක ගන්නට ඕනේ. ඒක පිළිගන්නට ඕනේ. ඒක සත්‍ය වේදී භාවය කියලා කියන්නේ. ලෝකෙ දින සත්‍ය විතර නෙවෙයි තමන්ගේ දින හොඳ නරකත් පිළිගන්නට ඕනේ, දැක ගන්නට ඕනේ. ඒ නිසා මේක මම දේශනාව අවසන් කරන්නම්. මේ මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. මේ මිනුම් දණ්ඩ ලෝකයේහි සමාජයේහි තමන් ඇසුරු කරන බහුතර පිරිසක් තමන් කෙරෙහි දක්වන ආකල්පයේ සමාකල්පයේ කියන එක අපේ දියුණුවට යොදාගත හැකි එක්තරා මිනුම් දණ්ඩක්. ඒ නිසා ඒක හැබැයි බොහොම පරිස්සමෙන් ඥානවන්තව භාවිතා කරන්නට ඕනේ. ඒක ලබන්නට නම් අපි සීල සම්පන්න වෙන්නට ඕනේ, දර්ශන සම්පන්න වෙන්නට ඕනේ, ධර්මයේ පිහිටා සිටින්නට ඕනේ. මොන කරුණ වුණත් තමන්ගේ නිවැරදි අදහසේ ඉන්න කෙනෙක් වෙන්නට ඕනේ, සත්‍ය දකින කෙනෙක් වෙන්නට ඕනේ. තමන්ට පැවරී තිබෙන වගකීම් ටික, යුතුයකම් ටික නොපිරිහෙලා ඉටු කරන පුද්ගලයෙක් වෙන්නට ඕනේ. මේ ටික කරනවා කියන්නේ සමාජයයි ප්‍රිය වෙනවා, සමාජයේ ප්‍රිය වෙනවා කියන්නේ මේ ගුණ ධර්ම ටික තියෙනවා. ඒක ලෝකෝත්තර පැත්තට ගියොත් මේ ටික පරිපූර්ණ කරන කෙනා අරිහත්ත්වය සාක්ෂාත් කරපු කෙනෙක් වෙනවා. ලෞකික කෙනෙක් නා, පුද්ගලයෙක් නා, සාමාන්‍ය කෙනෙක් නම් සමාජයේ සාර්ථක මිනිස්සෙක් බවට පත් වෙනවා. හැම දිනාටම ඒ සත්වයාට ප්‍රිය වෙමින් මේ ගුණ ධර්ම මාර්ගයේ වඩන්ට ලැබේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සිදු කරවන්නට යෙදුනේ MPD පෙරේරා, චම්පා පෙරේරා යන මහත්ම මහත්මීන් දෙපළගේ දෙපළත්, නදීෂා නදීෂ පෙරේරා පුතුණුවන්, යෙහෙලි දියණියත්, දරු දෙදෙනාත්, චන්ද්‍රකාන්ති පෙරේරා, ජයන්ති පෙරේරා යන සහෝදර සහෝදරියන්ගේත් දායකත්වය. ඉතින් අපේ මේ පෙරේරා පවුලේ ඒ පින්වත් හැම දෙනාම ධර්ම මාර්ගයේ යෙදෙමින් බොහෝ ශාසනයට උපකාර කරමින් අනුග්‍රහ දක්වන පවුලක්. ඉතින් ඔවුන්ගේ මේ ධර්ම දානමය කුසලය විශේෂයෙන් අපේ MPD පෙරේරා මහත්මයාට සහ චම්පා පෙරේරා මෙතනියට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වී තව තවත් ඒ සමාජ සේවයන්, ධර්ම සේවයන් සිදු කරන්නට, ධර්ම මාර්ගයේ ගමන් කරන්නට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. පවුලේ හැම දෙනාගේම සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන් ප්‍රාර්ථනාව තමයි පැලන්වත්තේ විසූ මීට වසර 59කට පෙර පරලෝ සැපත් ජිනදාස පෙරේරා පියතුමාටත්, මීට වසර 21කට පෙර පරලෝ සැපත් ලීලාවතී පෙරේරා මෞතුමියටත්, කොළොන්නාවේ විසූ ඩැනියල් අමරසිංහ පියතුමාටත්, චන්ද්‍රාවතී අමරසිංහ මෞතුමියටත්, ඇතුළු තමන්ගේ පවුලේ පරලෝ සැපත් සියලුම ඥාතීත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔවුන් ඉන්නා වූ තැනකින් තමන්ගේ දුවා දරුවන් ඥාති හිත මිත්‍රාදීන් සිදු කරන්නා වූ මේ පින් අනුමෝදන් වීමෙන් යම් හේකින් දුකට කරදරයකට පත් වී තිබේ නම් එයින් අත මිදෙත්වා, සැපයට පත් වී තිබේ නම් සැපයෙන් අභිවර්ධනය වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම උතුම් ධර්ම දානමය කුසලයේ බලයෙන් ඒ හැම දිනාටම නිර්වාණ අවබෝධයේ වේවා කියන ප්‍රාර්ථනාවක් තියෙනවා. මේ උතුම් පුණ්‍ය කර්මය සඳහා පැමිණ සහභාගී වූ සියලු දෙනාටත් නන්නයරෙන් උදව් උපකාර කළා වූද අප ආයතනයේ ඒ සමෆීල් ආයතනයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, දැනට ඇමරිකාවේ පදිංචි මහේෂානි දියණිය, සමීර පුතණුවන්, නවසීලන්තයේ පදිංචි රමේෂ් පුතණුවන්, පිනිපා දියණිය ඇතුළු ඔවුන්ගේ දූ දරුවන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වේවා. කුසල් බලයෙන් නිදුක් නිරෝගී භාවයේ ලබා කල්යාණ මිත්‍ර ඇසුරෙන් ධර්ම මාර්ගයේ පිහිට ලබා ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණ අවබෝධයේ වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. ඉතින් ඒ කරුණ එසේම සිද්ධ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කර හැම සියලු දෙනාගේම නමින් මිය පරලෝකයේ ඥාති වර්ගයා පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද ලෝකපාලක වූද මෙම ව්‍යාපාර ස්ථානයට නිවසල අධිගෘහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයේද පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩි බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. හිතාහිත මෙදා සකල ලෝක සත්වයා පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර මාමහ නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. MPD පෙරේරා මහත්මා, චම්පා පෙරේරා මෑණියන් ඇතුළු ඒ පවුලේ හැම සියලු දෙනාටමත් සහසම්බන්ධ වුණු සංවිධානය කළ මේ සියල්ලම ඉතා මනාකොට සකස් කරා වූ කාර්ය මණ්ඩලයේ හැම සියලු දෙනාටමත්, ඒ දරුවන් හැම දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කළා වූ හැම සියලු දෙනාටමත් අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු, ගේදර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ගෙහෙළෙන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ, රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභාව බලයේ නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වස විස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ඝටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමර්ධ වේවා. උපනුපන් ආත්ම භාවයන් හීදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසය, ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය, ජාති ස්මරණ ඥානය, සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ එකලෙස හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගන්න. එසේ ප්‍රාර්ථනා පිහිටුවාගෙන අපි දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං සුඛිතා හොන්තු ඥාතයෝ, ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා, පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා, පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා, පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු, ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු, ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු, සබ්බ දුක්ඛා පමුඤ්ඤේතු. හොඳයි, මහා සංඝරත්නයෙන් ආශිර්වාද කරනවා. සම්භීතියෝ විවජ්ජන්තු, සබ්බ රෝගෝ විනස්සතු, මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.